නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමාකෝ ආවුසෝච ධාතුයෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සම්මදක්ඛාතා කතං ජානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමා සුච්චසු ධාතුසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ එන චබ්බිසෝදන සූත්‍රය දේශනා මාලාවක් වශයෙන් පවත්වගෙන යනවා. මෙම සූත්‍ර දේශනාව එකතකින් බොහොම අපූරුයි. මොකද බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා, එක පැත්තකින් රහතන් වහන්සේ කෙනෙක්ගේ ගමන් මාර්ගය උන්වහන්සේ විවරණය කරන ආකාරය අපිට කියලා දෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේමයි මේ මාතෘකාව අරගන්නේ. යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්වයටපත් වුණා කියලා ප්‍රකාශ කළොත්, ඒක එකපාරටම පිළිගන්නෙත් නැතුව, එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මෙන්න මෙබඳු ප්‍රශ්න මාලාවක් නගන්න කියලා දේශනා කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ සූත්‍රය හදාරන්නේ මේ කරුණු කාරණා තේරුම් අරගෙන රහතන් වහන්සේලා ගාවට ගිහිලා මේ ප්‍රශ්න මාලාව අහන්නම නෙමෙයි. මෙතනදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙන ඒ ක්‍රියාමාර්ගය, එහෙමත් නැත්නම් ඒ ප්‍රතිපදාව අපි තේරුම් අරගෙන ඒ තුළින් අපේ භාවනාවට යම්කිසි අත්වලක්, යම්සි මඟ පෙන්වීමක් අරගන්නයි අපි උත්සාහත් වෙන්නේ. ඉතින් අනිත් පැත්තට අපි වඩන මාර්ගයත් මේ බුදුරජාණන් වහන්සේ චබ්බිසෝදන සූත්‍රයේ ඒ අන්දමින් විස්තර කරන මාර්ගයත් අතර ලොකු වෙනසක් තියෙනවද, එහෙම නැත්නම් අපිත් ඒ මාර්ගයේමද යන්නේ කියන එකත් අපිට මේ සූත්‍රයට හොඳට අවධානය යොමු කරාම තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා පැති ගණනාවකින් මෙම සූත්‍රය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසායි අපි මෙම සූත්‍රය පාදක කරගෙන දේශනා මාලාවක් මේ පවත්වන්න උත්සාහත් වෙන්නේ. දැන් මුලදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කාරණාව තමයි අපි මේ ලෝකයාත් එක්ක ගනුදෙනු කරද්දී ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන ලෝකයාත් එක්ක ගනුදෙනු කරද්දී, ව්‍යවහාරයන් භාවිතා කරද්දී ඒ බඳු ව්‍යවහාරයන්ට අපේ හිත නිතැතින්ම අහු වෙන්න පුළුවන්. ඒවා තුල බැහැ ගන්න පුළුවන්. ඒවා උපාදාන කරන්න පුළුවන්. ඒවා අල්ල ගන්න පුළුවන්. ඒ නිසාම කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන ලොකෝ පැටලිලි සහගත තත්වයක තමයි ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් ලෝකයා ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ රහතන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි, උන්වහන්සේ මෙබඳු ව්‍යවහාරයන් පරිහරණය කරද්දී, නැත්නම් ඒ ඉන්ද්‍රිය ඇසුරක් පවත්වද්දී, ඉන්ද්‍රියන් ආරම්මන ගත්තී, තමනුත් අනුනුත් අතර යම්කිසි ගනුදෙනුවක් කරද්දී කොහොමද ඒ ඇති වෙන්න පුළුවන් ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන්, උපාදානයන් ඇති කරගන්නේ නැතුව දැනටත් යම් හෝ උත්පාදානයක් ඇතිලා තියෙනවා නම්, අනුසයක් ඇතිලා තියෙනවා නම්, ආශ්‍රව ධර්ම ඇතිලා තියෙනවා නම්, ඒවා ප්‍රහාණය කරගෙන කටයුතු කළේ කොහොමද කියන කාරණාව තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විදිහට නගන්න කියලා කියන්නේ. කතං ජානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු චතුසු වෝහාරේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තින්ති. එතකොට මේ ව්‍යවහාර හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එබ ව්‍යවහාරයන් පාවිච්චි කළා යම්සි තැනැත්තෙක් ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. අන්නේ අවස්ථාවේදී කොහොම කටයුතු කිරීමෙන්ද මේ ආශ්‍රවයන් ඡය කර ගැනීම සාර්ථක උනේ කියන කාරණාව තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේම උත්තර දෙනවා. ඒ කියන්නේ අරමුණු එකක්වත් ලස්සන අරමුණක් නම්, කැමති අරමුණක් නම්, ඉෂ්ට ආරම්මණයක් නම්, ඒකේ ඇලෙන්න යන්නෙත් නැතුව, ඒ වෙතට යන්නෙත් නැතුව, ඒ වගේමයි අකමැති ආරමුණක් නම්, අනිෂ්ඨ ආරම්මණයක් නම්, ඒකෙන් විකර්ෂණය වෙන්න යන්නෙත් නැතුව, ඒකෙන් ඒකත් එක්ක ගැටෙන්න යන්නෙත් නැතුව, ඒ වගේමයි ඒ එකක්වත් ඇසුරු කරන්නෙත් නැතුව, ඊළඟට ඒ එකක්වත් එක්ක බැඳෙන්න යන්නෙත් නැතුව, ඊළඟට ඒ සියල්ලෙන් නිදහස් වෙලා විප්‍රමුක්තෝ, ඊළඟට ඒ එකකින්වත් කෙලෙස් ඇති කරගන්නෙත් නැතුව විසංයුක්තෝ, විමරියාදී කතේන චේතසා විහෙරාමි. එතකොට ඒවායින් මායින් කරගත්තේ නැති හිතකින් වාසය කරනවා. අපි අරමුණක් වෙත අපේ අවධානය යොමු කරාම තීව්‍රව ඒ වෙත බැඳුනහම අපේ හිතේ යම්කිසි කොටු වීමක් සිද්ධ වෙනවා. එක්තරා අන්දමක සීමා වීමක්. ඒ බඳු අරමුණක් තුල හිරවීමක්. ඒ නිසාම හිතේ මුළු ශක්තිය යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අරමුණක් තුල කොටු වෙලා හිර වෙලා සීමා වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මේ මට්ටමේදී මේ දේශනා කරන මට්ටමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ හෙබඳු කිසිම අරමුණක් ඇසුරු නොකිරීම නිසා, අරමුණක් උපාදාන කිරීමක්, අල්ලා ගැනීමක්, ඒ තුළට බැස ගැනීමක් නොවෙච්ච නිසා දැන් අන්න හිතේ නැහැ කිසිම එබඳු පටුවීමක්, හිරවීමක්, එක්තරා සීමාවකට මායිම් වීමක්, කොටුවීමක් හිතේ නැහැ. ඒ නිසා එබඳු සීමා මරියාදාවල් වලින් තොරව වාසය කළා කියලා මේ පිළිතුරේ සඳහන් වෙනවා. ඉතින් එතකොට මේ පළවෙනි පිළිතුරේදී ඒ කොහොමද මේ ඉන්ද්‍රිය භාවිතයේදී විවිධ අරමුණු ගැනීමේදී කටයුතු කළේ කියන කාරණාව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පිළිතුරට මෙබඳු පිළිතුරක් ලැබුණා නම් ඒ ගැන සතුටු වෙන්න, ඒක අනුමෝදන් වෙන්න. හැබැයි එතනින් නතර වෙන්න එපා. දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් අහන්න කියලා ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒ ඇවිල්ලා ස්කන්ධයන් සම්බන්ධයෙන්. එතකොට අපි පංච උපාදානස්කන්ධ සම්බන්ධයෙන් සෑහෙන දීර්ඝ සාකච්ඡාවක් මෙම චබ්බිසෝදන සූත්‍රයට කලින් අපි ඉදිරිපත් කරපු ඒ බුදුරජාන් වහන්සේ කන්ද සංයුක්තයේ දේශනා කරලා තියෙන කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන ඉදිරිපත් කළා. ඒ නිසා මේ කන්ද ස්කන්ධ සම්බන්ධයෙන් මේ නගන ප්‍රශ්නය එකතකින් ඒ සූත්‍රය අහපු කෙනෙකුට තේරුම් ගන්න පහසුයි. කතං ජානතෝ කතං පස්ස පනායස්මතෝ කතං පස්සතෝ ඉමේසු පංචඋපාදානස්කන්ධේසු අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තින්ති. උපාදානස්කන්ධ පහක් තේනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා. එතකොට මේ විදිහට මේ තියෙන උපාදානස්කන්ධ උපාදාන කරන්නේ නැතුව යම්කිසි උපාදානයක් තිබුණා නම් ඒවා ෂය කර හරිමින් කොහොමද මේ සියලු උපාදානයන්ට බැඳීමක් ඇති කරගන්නේ නැතිව නැත්නම් ඒ උපාදානස්කන්ධයන්ගේ තිබිච්ච බැඳීම දුරු කර හරිමින් උපාදාන නොකර සිටිමින් කොහොමද තමන්ගේ හිතේ ආශ්‍රවයන් ෂය කරගත්තේ කියන එතකොට ප්‍රතිපදාව හෙලි කරන්න කියන කාරණාව තමයි කියන්නේ. එතකොට දැන් මුලින් අවස්ථාවේදීත් ඒ ව්‍යවහාරයන් එක කටයුතු කරද්දී සිද්ධ වෙන්න පුළුවන් ඇලීම් බැඳීම් ගැටීම් ආශ්‍රව අනුසය ධර්මයන්ට පාත්‍ර වීම මේ සියල්ලෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද කියන ප්‍රතිපදාවයි එක අතකින් අහන්නේ. දැන් දෙවෙනි ප්‍රශ්නේදීත් අහන්නේ උපාදානස්කන්ධ පැත්තෙන් කතා කරද්දී ඒවට බැඳෙන්නේ නැතිව ඒවෙන් හිත නිදහස් කරගනිමින් වාසය කිරීම සඳහා අනුගමනය කරපු ප්‍රතිපදාව කුමක්ද කියන මාතෘකාව තමයි අහන්නේ. ඉතින් එක අතකින් අපිට තේරෙනවා දැන් මේ ප්‍රායෝගිකව දහමක් ප්‍රගුණ කරපු කෙනෙකුට මේකට උත්තර දෙන එක අපහසු නැති බවත් මේ බුදුරජාන් වහන්සේ පෙන්නන කාරණේම අන්තර්ගත වෙනවා. දැන් අයං අනුධම්මෝ හෝති වෙය්‍යා කරණාය කියන එක අතකින් මේ බුදුරජාන් වහන්සේම දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අරහත්ත්වයට සැබවීමපත් උනා කෙනා දැන් මේ වඩපු මාර්ගයක් තියෙනවා, අනුගමනය කරපු ප්‍රතිපදාවක් තියෙනවා, ප්‍රායෝගිකව කටයුතු කරපු ආකාරයක් තියෙනවා. ඉතින් ඒක යාට සපයලා උත්තර දෙන එක එච්චර අපහසුයක් නැහැ. ඒ නිසා දෙන පිළිතුර ස්වභාවිකවම මෙයා මේ වෙන්දිමින් පිළිතුරු දෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට දැන් උපාදානස්කන්ධයන් පැත්තෙනුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ එක උපාදානස්කන්ධයක් පැත්තෙන්. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ එක එක උපාදානස්කන්ධයක් සම්බන්ධයෙන් ඒ හැම එකකම තියෙන අබල ස්වභාවය නැත්නම් දුර්වල ස්වභාවය, ඒවැය තියෙන කැඩෙන බිඳෙන අනිත්‍ය ස්වභාවය ඒක තමන් තේරුම් ගත්තා. ඊළඟට ඒවා කෙරෙහි කිසිම යැපීමක් කරන්න බෑ, අනස්සාසිකන්ති. ඒවත් එක්ක නැහැ කිසිම ඒවත් ඒවැයෙන් අපිට සදාකාලික සැනසීමක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. අන්නේ ඒවැයෙන් සැනසීමක් බලාපොරොත්තු වෙන්න බැරිකම තේරුම් අරගෙන ඊළඟට ඒවයේ ශේමී යාම තේරුම් අරගෙන යම් හෝ මේ වෙනකොට තමන්ගේ හිතේ ඇලීමක් බැඳීමක් තිබුණා නම් අන්න ඒව දුරු කර හැරියාය කියලා මේ අවස්ථාවේදී සඳහන් වෙනවා. ඉතින් එතකොට තමන්ගේ හිතේ මේ වෙනකොට යම්සේ ඇලීමක් බැඳීමක් උපාදානයක් තියෙන්න පුළුවන් මේ ස්කන්ධයන් සම්බන්ධයෙන් ඒක තමන් තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම සඳහා යම්සේ ක්‍රමවේදයක් අනුගමනය කළා. ඒ අනුගමනය කරද්දී තමන්ට තේරුණා මේවත් එක්ක ඇලිලා තේරුමක් නැහැ කියලා. මේවත් එක ඇලිලා වැඩක් නැහැ කියලා. මේ වෙයිලා බොහොම අබල දුබල දේවල් කියලා තේරුණා. ඒ වගේමයි මේවා ෂේවි යන දේවල් කියලා තේරුණා. ඒ වගේමයි මේවෙන් කිසිම සරණක් පිහිටක් අස්වැසිල්ලක් ලබන්න බෑ කියලා තමන්ට තේරුණා. ඒ නිසා ඔන්න මේ ටික ක්‍රමානුකූලව ෂය කර හැරියා. ඒවා කෙරෙහි තිබිච්ච චන්දරාගය ටික ටික අයින් කර දැම්මා කියන කාරණාව එතකොට සපයලා පිළිතුරු දෙනවා කියලා. එතකොට මේ දෙවැනි පිළිතුරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අද අපිට පිවිසෙන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නයට. ඒ කියන්නේ කලින් අන්දමින් පිළිතුරු දුන්නා නම් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගැන සතුටු වෙන්න. සතුටු වෙලා හැබැයි එතනින් නතර වෙන්න එපා. ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් අහන්න. කියලා මේ තව ඊළඟ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරනවා. දැන් චෛමා ඖසෝ ධාතුය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ධාතුන් හයක් ගැන ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවද ඒ ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දැන් අපිට සාමාන්‍යයෙන් ධාතු හතරක් ගැන නම් හුඟක් දුරට අපි දන්නවා. සතර මහා ධාතු කියලා අපි කියනවා. ඒව තමයි සාමාන්‍යයෙන් අපේ ශරීරයත් මේ බාහිර සියලුම භෞතික ලෝකයක් සකස් වෙලා තියෙන මේ සතර මහා ධාතුන් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු හතර. දැන් ඊට අමතරව මුළු සංසිද්ධියම නැත්තම් මුළු ලෝකයේම අජීවී සජීවී මුළු ලෝකයේම අන්තර්ගත වෙනකොට අන්තර්ගත වෙන අන්දමින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව ඉදිරිපත් කරනකොට ධාතුන් හයක් වශයෙන් දේශනා කරනවා. අර භෞතික ලෝකය සතර මහා ධාතුන් කියන එක අපි දන්නවා. ඊට අමතරව ඒකට ආකාශ ධාතුවත් එකතු වෙනවා. මොකද මේ සතර මහා ධාතුව ප්‍රබලව රැස් නොමිච්ච හැම තැනකම තියෙන අවකාශ ධාතුවක්. අපි සාමාන්‍යයෙන් කියන මේ අවකාශයෙන් තමයි පරිච්ඡින්න වෙලා තියෙන්නේ කියලා. වෙන් වෙලා තියෙන්නේ. එක එක ධාතුවක් තම සතර මහා ධාතුන් ගැන අපි කතා කළාට ඒවා ඇත්ත වශයෙන්ම එක 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 ඝනව නෙමේ තියෙන්නේ. ඒවා අතර හිඩැස් තියෙනවා. ඒ හිඩැස් වල මෙන්න මේ අබඳු මේ බඳු අවකාශයක් තියෙනවා. ඒතර මෙන්න මේ අවකාශය ආකාශ ධාතුව වශයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒත් හැබැයි මේ අපි තාමත් කතා කරේ එකාතකින් බැලුවාම භෞතික තත්ත්වය. හැබැයි ආධ්‍යාත්මික තත්ත්වයකට මේකට එකතු කරන්න අවශ්‍යයි. ඒක පූර්ණ වශයෙන් එකතු කරනවා විඥාන ධාතුව කියලා. ඒතර මෙන්න මේ කතා කරන විඥාන ධාතුවේ ඇත්තරම එකක් නෙමෙයි අපි කතා කරන සියලුම නාම ධර්මයන් අන්තර්ගත වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දැන් පංච උපාදානස්කන්ධයන් ගැන දේශනා කරද්දී රූපස්කන්ධය කියන එක එකක්, ඉතිරි සතර මහා ඉතිරි වේදනා සංඥා සංඛාර විඥාන කියන එක එකාදකින් මේ නාමස්කන්ධයන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ නාමස්කන්ධ හතරම දැන් මෙතෙන්දී විඥාන ධාතුව කියන එකට අන්තර්ගත වෙනවා. එතකොට ධාතු හයක් වශයෙන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ධාතුන් කෙරෙහි කොහොම කටයුතු කිරීමෙන්ද මේ රහතන් වහන්සේගේ හිත ආශ්‍රවයන්ගෙන් මිදුනේ කියන කාරණාව තමයි එතකොට ප්‍රශ්න කරන්නේ. දැන් එතකොට අපිට මේ ධාතුන් ගැන දෙන පිළිතුර තේරුම් ගන්න කලින් අපිට පොඩ්ඩක් ධාතුන් ගැන තේරුම් ගන්න සිද්ධ වෙනවා. එක එක ධාතුවක් ගැන අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ දෙන පිළිතුර අපිට තේරෙන්නේ. දැන් පඨවි ධාතුව සාමාන්‍යයෙන් අපේ ශරීරයේත් ඒ වගේමයි බාහිරත් තියෙන ඕනම කර්කශ වස්තුවක් නැත්තම් ගොරෝසු දෙයක් මේ බඳු පඨවි ධාතුවක බහුලත්වයකින් යුක්තයි කියලා සරලව තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ශරීරයේ තියෙන කොටස් වශයෙන් ගත්තොත් දත් ටික ගත්තොත් ඇට කඩු ටික ගත්තොත් මාංශ පේශීන් ගත්තොත් නැත්තම් අපේ තියෙන වකුගඩු ආමාශය කෙස් ලොම් නිය දත් සම් ඔය විදිහට කොටස් සාමාන්‍යයෙන් 20ක් විතර මුල් කොටස් 20 විතර සාමාන්‍යයෙන් පෙන්නනවා. කොටස් 32ක් අපි සාමාන්‍යයෙන් කතා කරනවා. ඒකෙන් මුල් කොටස් 20ම පඨවි ධාතුව බහුල කොටස් වශයෙන් සාමාන්‍යයෙන් පෙන්නනවා. ඉතින් බාහිරත් තියෙන දේවල් ඉතින් අපිට ඕන තරම් තේරුම් ගන්න පුළුවන්. මේ තද ගතිය වැඩි, ගොරෝසු ගතිය වැඩි, කර්කශ ගතිය වැඩි යම් හෝ දෙයක් තියෙනවා නම් එතන පඨවි ධාතුව බහුලයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලක්ෂණ වශයෙන් හයක් සාමාන්‍යයෙන් දේශනා වෙනවා. තද ගතිය, මුරුදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා. ඉතින් එතකොට යම් තැනක සිනිඳු ගතියක් තියුණොත් ඒ එතනින් ප්‍රකාශ වෙන්නේ පඨවි ධාතුව තමයි. යම් තැනක මුරුදු ගතියක් තියුණා නම් එතන උත් ප්‍රකාශ වෙන්නේ පඨවි ධාතුවමයි. සැහැල්ලු ගතියක් තියුණා නම් එතන උත් ප්‍රකාශ වෙන්නේ පඨවි ධාතුවමයි. එතකොට මේකේ මේ ගරු ලහු කියලා. එහෙනම් නැත්නම් බරපැත්තයි සැහැල්ලු පැත්තයි කියලා පැති දෙකකට මේ විදිහට ලක්ෂණ හයක්, කියන්නේ බරපැත්තට ලක්ෂණ තුනකුත් ලහු පැත්තට ලක්ෂණ තුනකුත් වශයෙන් ලක්ෂණ හයක් මේ පටවිද ධාතුව සම්බන්ධයෙන් දේශනා වෙනවා. ඉතින් එතකොට යම් හෝ අවස්ථාවකදී අපිට මේ ලක්ෂණ දැනගන්න පුළුවන් නම්, උදාහරණයක් වශයෙන් අපි සක්මනක් කරනකොට අපිට පොළවේ තද ගතියක් දැනෙනවා, නැත්නම් පාදේ තද ගතියක් දැනෙනවා. ඒතර මෙන්න මේ තද ගතියේ නිරූපණය වෙන්නේ පටවිද ධාතුව. එහෙම නැත්නම් පොළවේ ගොරෝසු ගතියක් දැනෙනවා, සිනිඳු ගතියක් දැනෙනවා. ඉතින් එතකොට එතනින් නිරූපණය වෙන්නේ පටවිද ධාතුව. ඊළඟට පාදයේ සැහැල්ලුවක් දැනෙනවා, නැත්නම් පාදයේ බරක් දැනෙනවා. එතකොට නිරූපණය වෙන්නේ පටවිද ධාතුව. එතකොට අපි මේ පටවිද ධාතුව තියෙන බව තේරුම් ගන්නේ ඇත්ත වශයෙන් මේ ලක්ෂණ අනුසාරයෙන්. ඒ වගේමයි මේ ධාතුන් අපි කෑලි වශයෙන් නැත්නම් අංශු වශයෙන් තේරුම් ගන්නවට වඩා මේවා ක්‍රියා වශයෙන් ශක්තියින් වශයෙන් තේරුම් ගැනීම වඩා උචිතයි. මොකද මේ අපි කතා කරන්නේ සියල්ල වෙනස් වෙන දේවල්. එතකොට අපි මේ ධාතු ක්‍රියාකාරීත්වයක් තමයි තේරුම් ගන්නෙ. ඒ ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනකොට පටවි ධාතුව ක්‍රියාත්මක වෙන්නේ තද ගතියක්, මෘදු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් නිරූපණය වෙන අන්දමින් තමයි. ඊළඟට ආපෝ ධාතුව, ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ ගලන ස්වභාවයක්, එමත් නැත්නම් පිඬු කරන ස්වභාවයක්. දැන් අපි දන්නවා අපි සිමෙන්ති කුඩු ගොඩකට වතුර ටිකක් දැම්මහම ඒක ගුලියක් බවට පත් වෙනවා, නැත්නම් අපි කියන ඔය කොන්ක්‍රීට් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ බඳු ගුලි කිරීමේ හැකියාවක්, එකට එකතු කිරීමේ හැකියාව, එකට පිඬු කිරීමේ හැකියාවක් මෙන්න මේ ආපෝ ධාතුවේ තියෙනවා. ඒතොර යම් හෝ තැනක ගලන ස්වභාවයක් තියෙනවා නම්, එමත් නැත්නම් මේ ඇලෙන පිඬු කරන ස්වභාවයක් තියෙනවා නම් එතන ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉතින් අපිට අපේ කය දිහා බැලුවාම එතකොට විවිධ දේවල් හඳුනා ගන්න පුළුවන්. ගලන දේවල් රුධිර වෙන්න පුළුවන්, කෙලසොට් වෙන්න පුළුවන්, සොටු වෙන්න පුළුවන්, මුත්‍රා වෙන්න පුළුවන්. මේ විදිහට මේ කය ඇසුරේ තියෙනවා විශේෂයෙන්ම ආපෝ ධාතුව අධික කොටස් කියලා ඉතින් දැනට අපිට කියන්න පුළුවන්. තේලියෙත් ඒ වගේමයි. යම්මෝ අවස්ථාවක් අපිට ප්‍රායෝගිකව මේ ගලන ගතිය තේරුණා නම්, පිඬු කරන ගතිය තේරුණා නම්, අපි එහෙනම් අපි තේරුම් අරගෙන තියෙන්නේ අවස්ථාවේදී ආපෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. තේජෝ ධාතුව නිරූපණය වෙන්නේ උණුසුම් සිසිල් කියන අන්දමට. එතකොට අපේ ශරීරයේ උණුසුමක් තියෙනවා, නැත්තම් ඇතුළත මේ ආහාර ජීර්ණය සඳහා යෙදෙන එබඳු උණුසුමක් තියෙනවා, මේ කය දිරාපත් කරන උණුසුමක් තියෙනවා. ඉතින් මේ අන්දමින් මේ කය ඇසුරේමත් උෂ්ණත්වයක් තියෙනවා. එළියෙත් භෞතිකවත් එතකොට යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. එතකොට මෙන්න මේ උණුසුම සිසිල තේජෝ ධාතුව නිරූපණය කරනවා. යම් අවස්ථාවකදී අපිට අපේ කය තුළින්ම උණුසුමක් හඳුනා ගන්න පුළුවන් වුණා නම්, සිසිලසක් හඳුනා ගන්න පුළුවන් වුණා නම්, ඉතින් එතකොට අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙතෙන්දි මේ අපිට දැනෙලා තියෙන්නේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඊළඟට වායෝ ධාතුව තමයි සාමාන්‍යයෙන් චලනය සඳහා මූලික වෙන්නේ. අපේ උදරයේ චලනය, ආශ්වාස ප්‍රශ්වාසයේ චලනය, නැත්නම් අපි මේ ඇවිදිනකොට එහෙම අපේ අඟ පසඟ කරන මේ චලනය, මේ සියලුම චලනයන්ට සිද්ධ වෙන්නේ ඊතර මේ වායෝ ධාතුව නිසා. ඊට අමතරව අපේ කය ඇතුළෙම උඩට එන වාතයක්, පිටතට යන වාතයක්, ඉතින් මේ සියලු වායෝ ස්වභාවයන් වායෝ ධාතුවට අන්තර්ගත වෙනවා. ඊට අමතරව එළියේ හමන හුළඟ උනත් වායෝ ධාතුව කියලා අපිට සලකන්න පුළුවන්. ඒතර වායෝ ධාතුව අධික මට්ටමේදී එතන තියෙන චලන රාශිය. ඒ වගේමයි අපේ කය වැටෙන්නේ නැතිව දරාගෙන ඉන්න හොඳට සමබරව පවත්වන්නත් මේ වායෝ ධාතුවෙන් ලැබෙන ඒ පීඩනය යෙදෙනවා. ඒතකොට යම් අවස්ථාවක මෙබඳු ලක්ෂණ අපිට තේරෙනවා නම්, අපේ කයට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට මෙබඳු ලක්ෂණ අපිට තේරෙනවා නම්, ඒ කියන්නේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය අපිට වැටහිලා තියෙනවා. ඉතින් අත වශයෙන්ම අපි ආකාශ ධාතුව විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ධාතු මනසිකාරයේදී ලකුවට අපි හොයන්න උත්සාහත් වෙන්නේ නැහැ, දැනගන්න උත්සාහත් වෙන්නේ නැහැ. නමුත් දහමේ පෙන්නනවා දැන් මුඛ කුහරය, ඊළඟට ආහාර ජීර්ණ ආහාර රැඳෙන ඒ කුහරය, මේ වගේ මේ කුහර සහිත ස්ථාන ඇත්ත වශයෙන්ම ආකාශ ධාතුව බහුලයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එළියේ වුණත් තියතර අවකාශයක් තියෙන හැම තැනකම, හිඩසක් තියෙන හැම තැනකම අවකාශයයි තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම එතකොට මෙන්න මේ කොටස් ටික අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ප්‍රායෝගිකව. මේවා පොතෙන් තේරුම් ගත්තා කියලා හෝ දැන් මම මේ බණට දේශනා කරන එක තේරුම් ගත්තා හෝ ඒ බඳු ආකාරයෙන් අපිට ඇත්ත වශයෙන්ම මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බෑ. මේක නිකන් සුතමේ ඥානයක් පමණයි. නමුත් අපි උත්සාහත් වෙන්න ඕනේ කොහොමද ප්‍රායෝගිකව මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. ඒ සඳහා තමයි ඇත්තටම අපිට කායානුපස්සනාවක් ධාතු මනසිකාරයක් අවශ්‍ය වෙන්නේ. අපි ඉරියව් පවත්වද්දී අවධානයෙන් ඉන්නවා, ආස්වාස ප්‍රස්වාසයේ පවත්වද්දී අවධානයෙන් ඉන්නවා, පිම්බීම හැකිලීමක් කරන අවස්ථාවේ අවධානයෙන් ඉන්නවා. මේ විදිහට අපි ටිකක් කයත් එක්ක ඉන්න පටන් ගන්නවා. ඊළඟට කය ගැන අවධානය නිසා ඔන්න සතියක් දියුණු වෙනවා, ඒකාග්‍රතාවයක් දියුණු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සියුම්ව මෙන්න මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවද කියලා අර මං කලින් සඳහන් කරපු ඒ තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, ගලන ගති, පිඬු කන්න ගති, සෙලවෙන ගති, ඊළඟට උණුසුම් ගති, සිසිල් ගති, මේවා නැවත නැවත නිරීක්ෂණය කරමින් මේ ධාතු ක්‍රියාකාරීත්වය මුලින්ම අපේ කය අනුසාරයෙන්ම අපි තේරුම් ගන්න උත්සාහන්ත වේදේ. ඒ කියන්නේ ඉඳගෙන ඉඳන්දිත් මේ විදිහට කරන්න පුළුවන්. ඇවිදිනකොටත් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න පුළුවන්. ඊළඟට අපි තුම හිටගෙන ඉන්නකොට, නැත්නම් සැතපීලා ඉන්නකොට, වෙනත් අනුකොඩා ඉරියව් පවත්වනකොට, එතකොට මේ කයේ නිරන්තරයෙන් එබන්දෝ ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ අවධානය වෙන වෙන පැතිවලට යොමු වෙලා නිසා ඇත්ත වශයෙන්ම මේ කයේ සිදුවෙන ධාතු ක්‍රියාකාරීත්වය අපිට වැටහෙන්නේ නැහැ. මේක මග හැරෙනවා. නමුත් අපි හිත හොඳට එකඟ කරගෙන, හිතේ සතියක් සමාධියක් දියුණු කරගෙන අපේ කයට අවධානය යොමු කරාම නිරන්තරයෙන්ම මේ සිද්ධ වෙන ධාතු ක්‍රියාකාරීත්වය යෝගාචරයේකට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ආයෙවිදිනකොටත් ඒ විදිහට ඒ ධාතු ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්නවා, ඉඳගෙන ඉන්නකොටත් තේරුම් ගන්නවා, සිතපිලා ඉන්නකොටත් තේරුම් ගන්නවා, හිටගෙන ඉන්නකොටත් තේරුම් ගන්නවා. හැකි හැම අවස්ථාවකදීම මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේක තේරෙන්න එතකොට එයාට මුලදිනම් තිබුණා මේ අත දැන් තදයි, නැත්නම් ඇවිදිනකොට පාදය ස්පර්ශනට ගොරෝසුයි. ඔය විදිහට අපි අර සාමාන්‍යයෙන් අපි යොදාගත්ත නම් ඇසුරෙන්, සම්මුති ඇසුරෙන් තමයි අපි මේක විස්තර කළේ. හැබැයි පස්සේ ඒ නම්, සම්මුති, ලේබල් ඔක්කොම හැරිලා ගිහිල්ලා හුදෙක් මේ ධාතු ක්‍රියාකාරීත්වයක් පමණක් වැටහෙන තත්ත්වයකට යෝගාචරයේකට පැමිණෙන්න පුළුවන්. ඉතින් යාට තේරෙනවා දැන් බලන බලන අත, දැනෙන දැනෙන හැමදේම මෙතන තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි කියන බඳු අවබෝධයකට යාට එන්න පුළුවන්. ඉතින් මේ ක්‍රියාවලිය ඇත්තම ධාතු විභංග සූත්‍රයේ හැමත් පැහැදිලිව විස්තර වෙනවා. ඉතින් එයා ඒ තමන්ගේ කියාගත්ත කයට අවධානය යොමු කරගෙන පුළුවන් තරම් මේ ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් වාසය කරනකොට ඒ දියුණු වෙන නුවණ ඊට පස්සේ ආට නිතැතින්ම බාහිරටත් යොදන්න පුළුවන්. බාහිරටත් ඒ අවධානය යොමුදුහාම එතනින් දැනගන්න පුළුවන් මේ ඇතුළත යම් හෝ පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවද, ඒ බඳුම ක්‍රියාකාරීත්වයක් තමයි බාහිර එළියෙත් තියෙන්නේ. ඒක හරි ලස්සනට විස්තර වෙනවා ධාතු විභංග සූත්‍රයේ. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේස. මේ යම්තාක් ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත කියලා සලකන පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් වෙනවද, යම්තාක් බාහිර කියලා සලකන පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් වෙනවද, මේ දෙකම එකයි. මේකේ ආයි වෙනසක් නැහැ. මේ අපි දීපු වර්ග කිරීමක් මෙතන තියෙන්නේ. පටවි ධාතු ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. මේක ඇතුළය, පිටතය, මේක ස්ත්‍රී ශරීරයකය, මේක පුරුෂ ශරීරයකය, එමත් නැත්නම් මේක පණ ඇති දෙයකය, මේක පණ නැති දෙයකය ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම පටවි ධාතුවට දෙයක් නැහැ. ඒවා ඇවිල්ලා අපි පණවගත්ත දේවල්. ඒතර ඔන්නය පණවා ගැනීම ටික පැත්තකට දාලා මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා, ධාතු ස්වභාවයක් මෙතන තියෙනවා, ධාතු සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියලා අන්න යෝගාචරයකට වැටුණා නම් එතන එක්තරා අන්දමක නුවණක් දිනු වෙලා තියෙනවා. ඉතින් මේ නුවණ දිනු වෙන්න අර කලින් තිබිච්ච සත්ව පුජ්‍යල සංඥාව, ආත්ම සංඥාව බැහැර වෙලා ටික ටික යාට එකාතකින් මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ කියලා අනාත්ම සංඥාවක්, ධාතු සංඥාවක්, රාශි සංඥාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය දේශනා කරද්දී විස්තර කරනවා උපමාවකින්. අර ගවයෙන් ඝාතනය කරන තැනැත්තෙක් ගවයෙක් ඝාතනය කරන අවස්ථාවකදී එයාගේ හිතේ තියෙන ගවයෙක් කියන අදහස, සතෙක් කියන අදහස, සත්වයෙක් මරනවා කියන, සතෙක් මරනවා කියන අදහස තමයි යාට ඒ අවස්ථාවේදී තියෙන්නේ. හැබැයි යා සතා මැරුවට පස්සේ, අපි හිතමු හරකෙක් මැරුවා, ඊට පස්සේ හම ගහලා කෑලි කපලා දැන් ඔන්න මස් විකුණන්න යා අරගෙන යනවා. දැන් ඔන්න හතර මං හන්දියක තියාගත්තා, ඊට පස්සේ දැන් මස් විකුණනවා. එතකොට කවුරු හරි ඇවිල්ලා මස් රාත්තලක් දෙන්න මස් කිලෝ එකක් දෙන්න කියලා ඉල්ලනකොට ඉතින් කෑලි කපලා යා මස් විකුණනවා. දැන් කලින් තිබුණේ සත්වයෙක් කියලා හැඟීමක්, හරකෙක් කියලා හැඟීමක්. නමුත් දැන් තියෙන්නේ එහෙම හැඟීමක් නෙමෙයි. ඒ කලින් තිබිච්ච සත්ව සංඥාව සම්පූර්ණයෙන්ම දැන් දුරු වෙලා දැන් තියෙන්නේ මස් කියන සංඥාව. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ධාතු මනසිකාරයක යෙදෙන යෝගාවචරයටත් ඔන්න ඔය වගේ. මුලදී ආ වැඩේ පටන් ගන්නකොට තිබුණේ සත්වයෙක් පිළිබඳ සංඥාව. කෙනෙක් පිළිබඳ සංඥාවක්, පුජ්‍යලයක් මමෙක් පිළිබඳ සංඥාවක් තමයි මුලදී තිබුණේ. හැබැයි ටික ටික මේ ධාතු මනසිකාරයේ වඩමින් කාලය ගත කරනකොට ඒ සත්ව සංඥාව බැහැර වෙලා හුදෙක් දැන් මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක්, ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා එබඳු සංඥා වෙනස් වීමකට දැන් ඔන්න හිත ඇතුලේපත් වෙලා තියෙනවා. අතර මුලින් තිබුණේ එකාතකින් අපිට කියන්න පුළුවන් විපරීත සංඥාවක් කියලා. නමුත් දැන් එහෙනම් යම්සි අවබෝධයක් මත පදනම් වෙච්ච නිවර්ති සංඥා මට්ටමක් හිතේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකමයි ඊට පස්සේ ආ බාහිරටත් යොදන්නේ. බාහිරට ඒ තවත්වයේ දුහම එතෙන් දිත් යාට තේරෙනවා මේ ඇතුළත පමණක් මේ පිටත තියෙන්නේ විබඳු ධාතු ක්‍රියාකාරීත්වයක්මයි. ඒතර මේ අන්දමින් යා කටයුතු කරනවා නම් එතකොට මේ කය ඇසුරේ අපි මේතා පනවගෙන හිටියනම් කෙනෙක් මේතාක් අපි හිතන් හිටියනම් මෙතන මම ඉන්නවා මේතාක් හිතාගෙන හිටියනම් මෙතන පුජ්‍යලයක් ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා අනේ බඳු හැංගීම් දැන් ටික ටික අයින් වෙලා යා යුතුයි. හුදෙක් මෙතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වයක්, ධාතු ස්වභාවයක් පමණයි කියන අවබෝධයට යාගේ හිත පැමිණිය යුතුයි. එහෙමනම් අර කෙනෙක් පුජ්‍යලයක් ආත්මයක් මේ කය ඇසුරේ පවත්වමින් හිටියානම් අන්න ඒක දුරු වී යා යුතුයි. ඒක අර උපමාවෙන් පෙන්වෝ වගේ හරකෙක් කියන සත්ව සංඥා තිබිච්ච තැනත්තගේ හිතට දැන් මස් කියන සංඥාව පැමිණියා වගේ යෝගාවචරයාගේ හිතෙත් පටන් ගන්නකොට තිබිච්ච සත්වේ පුජ්‍යලයක් මමෙක් කියන සංඥාව බැහැර වෙලා හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් පමණක් තියෙනවා කියන පැත්තට එහෙනම් පැමිණිය යුතුයි. එහෙමනම් අපිට තේරෙනවා මෙතෙන්දී ආත්ම සංඥාව දුරු වී යාමක්, ඒ වෙනුවට අනාත්ම දහමක් වැටහීමක් තමයි එහෙනම් සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මේකම අපි හිතමු එයා වායෝ ධාතුව නැත්නම් තේජෝ ධාතුව, ආපෝ ධාතුව මේවා සම්බන්ධිනුත් එයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි හිතමු අපි වාඩිලා ඉන්නකොට අපි උත්සාහත් උනේ පිම්බීම හැකිරීම කියන අරමුණ ඉස්සරහින් තියාගන්න. එතකොට පිම්මීමක් ගන්න යා සිහිය පැවැත්තුවා. හැකිලීමක් ගන්න සිහිය පැවැත්තුවා. එහෙන් පවත්වමින් ඉන්නකොට දැන් ඒවැය තියෙන චලන රාශිය එයාට තේරෙන්න ගන්නවා. මෙතන සමහරවිට තනි පිම්බීමක් නෙමෙයි, තනි හැකිලීමක් නෙමෙයි. මෙතන පිම්බීම් රසක් තියෙනවා. හැකිලීම් රසක් තියෙනවා. සමහරවිට ඒක ඉස්සරහට ගිහිල්ලා නතර වෙනකොට ඔන්න තද ගතියක් තියෙනවා. ආපස්සට එනකොට නිකන් සැහැල්ලු ගතියක් තියෙනවා. ඒ වගේම චලන රසක් තියෙනවා. එතකොට මෙතන මේ පිම්බීම හැකිරීම කියන අපි නමක් යොදලා තිබුණාට මොකද මේ තුලත් මේ කුඩා සංසිද්ධිය තුලත් බොහොම සියුම් ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. අර එක එක කුඩා කුඩා චලන එක එකක් ගන්න යෝගාචරයට බලන් ඉන්න පුළුවන් නම් අර කතරම්නම් සූක්ෂම අන්දමක ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන ක්‍රියාත්මක වෙනවාද කියන එක යෝගාචරයට හඳුනා ගන්න පුළුවන්. අපි තුමු ඇවිදිනකොටත් ඒ වගේම සක්මන් භාවනාවක යම්ස කෙනෙක් නිරත වෙනවා නම් එයා මුලදී සමාඩ වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා වැඩේ පටන් ගන්නත් වෙන්න පුළුවන්. නමුත් පස්සේ යාට තේරෙනවා එහෙම දැන් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. දැන් හොඳට සාවධානව නිශ්ශබ්ද මනසකින් මේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන යන්න පුළුවන්. එතකොට එසවීමක් කියන්නේ එතකොට එතනත් චලන රාශියක්. ගෙන යාමක් කියන්නේ චලන රාශියක්. තැබීමක් කියන්නේ චලන රාශියක්. තැබුවාට පස්සේ එතන එතකොට ක්‍රියාකාරකම් රසක් සමහරවිට බර ගතියක්, සැහැල්ලු ගතියක්, සිනිඳු ගතියක්, මුරුදු ගතියක්, ගොරෝසු ගතියක් මේ ඔක්කොම එතන දැනෙන්නේ යාට ඉඳ තියෙනවා. ඉතින් එතකොට මුලදී සමහරට යා ඔයකින් එකක් හොඳට ගොරෝසුවට දැනෙන දෙයක්, ප්‍රකටව දැනෙන දෙයක් විතරක් පාවිච්චි කළා වෙන්න පුළුවන්. නමුත් පස්සේ එයා උත්සාහන්ත වෙනවා මේ හදාගත්ත සතිමත් බව, හදාගත්ත ඒකාග්‍රතාවය උපයෝගී කරගෙන මෙතන මේ සිදුවෙන ධාතු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. යටිපතුලේ දැනෙන්නේ මොනවද කියලා යා තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතන තද ගතියද, රළු ගතියද, මුරුදු ගතියද, සිනිඳු ගතියද, පාදයෙන් පාදයකට මාරු වෙද්දී දැනෙන බර ගතියද, ඉතින් මේ වගේ විවිධ අන්දමින් මේ ධාතු ක්‍රියාකාරීත්වය විමසනවා. එතකොට තමයි යාට තේරෙන්නේ මෙතන හුදු ක්‍රියාකාරකම් රැසක් සිද්ධ වෙනවා. එක මොහොතක් නිකන් නැහැ හැමතිස්සෙම යම් යම් ධාතුන්ගේ ක්‍රියාත්මක භාවයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට යා තේරුම් ගනිමින් යනකොට අන්න යාට තේරෙනවා මෙතන දැන් සත්වෙක් කොහෙද ඉන්නේ? නැත්නම් පුජ්‍යලෙක් කොහෙද ඉන්නේ? මමෙක් කියලා කියන්නේ කොයිකටද කියලා අන්න යාට තේරෙනවා. මොකද මේවා ලිහසුලුව වෙනස් වෙනවා. මේව එක දිගට තියෙන ඒවත් නෙමෙයි. නිරන්තරයෙන් වෙනස් වෙන දේවල්. එතකොට තද ගතියක් කියලා කොහම මේක නාමපදයක් නෙමෙයි, එතන තියෙන ක්‍රියාපදයක්. ක්‍රියාභාවයක්. ක්‍රියාත්මක වීම රසක්. නැත්තම් ශක්තියින් කියලා කියන්න පුළුවන්. එතකොට මේ තද ගතියේ වෙනස් වීම තියෙන්නේ. රළු ගතියේ වෙනස් වීම. මුරුදු ගතියේ වෙනස් වීම. සැහැල්ලු ගතියේ වෙනස් වීම. උණුසුම් භවයේ වෙනස් වීම. සිසිල් භවයේ වෙනස් වීම. චලනයේ වෙනස් වීම. එතකොට මෙන්න මේ වෙනස් වීම සමූහයක නිරූපණයක් මෙතන තියෙනවා. කියලා එතකොට ටිකක් ගැඹුරින් යෝගාචරයට මේක වැටහෙන්න පුළුවන්. ඉතින් බැලුවාම එතකොට මෙතන ඇතුලේ ගන්න කියලා සාරයක් නැහැ. ඇතුලේ ගන්න කියලා තනි පදාර්ථයක් නැත්නම් තනි ඒක ඝණයක් මෙතන නැහැ. නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ශක්ති සමූහයක්. ක්‍රියාකාරකම් රසක් කියලා සමහර විට යෝගාචරයට වැටහෙන්න පුළුවන්. ඉතින් මේ බඳු දෙයක් එයාට වැටහෙන්න එයාගේ හිතේ එතකොට අර තිබිච්ච මේ තාක් තිබිච්ච ඝන සංඥාව ඉවත් වෙන්න පුළුවන්. මෙතෙක් හිතන් හිටියේ මේක ඔක්කොම ඒක ඝණයක් කියලා, තනි ගෙඩියක් කියලා, තනි ශරීරයක් කියලා. නමුත් දැන් එහෙම එකක් නැහැ. දැන් ඔක්කොම නිකන් සමූහයක්. රාශියක්, ක්‍රියාකාරකම් රසක්. ඊට අමතරව කලින් හිතන් හිටියේ මෙතන මම ඉන්නවා කියලා, මේ කය කියන්නේ මම කියලා, නැත්නම් කය කියන්නේ මගේ කියලා. මම අහවලා කියලා තමයි හිතන් හිටියේ. මම තනත්තා කියලා හිතන් හිටියේ. නමුත් දැන් එහෙම එකක් නැහැ. මෙතන හුදු අනාත්ම සම්භව අනාත්ම දර්ශනයක් අනාත්ම ස්වභාවයක් නැත්නම් ධාතු සමූහයක් ධාතු ක්‍රියාකාරීත්වය කියන පැත්තර තමයි එයාගේ හිත පැමිණෙන්නේ. ඉතින් මේ විදිහට එතකොට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් දැන් මේ දෙන උත්තරේ අපිට තේරුම් ගන්න පුළුවන්. දෙන උත්තරේ තියෙන්නේ පටවි ධාතුන් කෝ අහං ආවසෝ න අත්තතෝ උපගච්චින් නච පටවි ධාතුන් නිස්සිතං අත්තානම්. එයාට තේරුණා මේ පටවි ධාතුව කියලා කියන්නේ මම නෙමෙයි. පටවි ධාතුව කියලා කියන්නේ ආත්මයක් නෙමෙයි. ඒ වගේමයි ආත්මය එකක් පටවි ධාතුව වෙන එකක් කියලා එහෙම හදාගත්ත එකකුත් නෙමෙයි. දැන් කෙනෙකුට එහෙමත් තර්ක කරන්න පුළුවන්. පටවි ධාතුව නම් මම නෙමෙයි. හැබැයි මම කියන්නේ වෙන එකක්. පටවි ධාතුව කියන්නේ තව එකක්. එහෙම තත්වයකුත් නෙමෙයි. කියලා තමයි මේ යෝගාචරයට තේරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පටවි ධාතුවට පමණක් නෙමෙයි. දැන් මේ ධාතු මානසිකාරයක් වඩනකොට යාට මේ ධාතු හතරටම මේ විදිහට මමෙක් කියාගන්න බැරි තත්ත්වයක්, පුජ්‍යලෙක් කියාගන්න බැරි තත්ත්වයක් තමයි ටික ටික තේරුම් යන්නේ. මේ ටික අපිට තේරුම් ගියත් ටිකක් අමාරු කොටස තමයි විඥාන ධාතුව කියලා කියන්නේ. දැන් විඥාන ධාතුව අපි කොහොමද තේරුම් ගන්නෙ? දැන් මේ පින්වතුන්ට මතක ඇති අපි සතිපට්ඨානය ගැන කතා කරද්දී මේ විඥානස්කන්ධය අපිට තේරුම් යන්නේ චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට වගේ සෑහෙන්න පැමිණෙනකොට මොකද එක පාටම අපිට විඥානයේ ක්‍රියාකාරීත්වය වඩහා ගන්න අමාරුයි. අපි ඒ නිසා මුලින්ම ටිකක් කයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නවා. එහෙම නැත්නම් කයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම හරහා සතිය, සමාධිය, ප්‍රඥාව සෑහෙන දුරකට අපි වඩා ගන්නවා. ඒ බඳු දියුණු වෙච්ච ප්‍රඥාවක් උපයෝගී කරගෙන තමයි අපිට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන විඥාන ධාතුව කියලා කිව්වහම මුළු මානසික කොටස් සියල්ල මෙතන අන්තර්ගත වෙනවයි කියන්න පුළුවන්. නමුත් ඒක ටිකක් බෙදා දැක්වීමක් තමයි ස්කන්ධ පැත්තේදී තියෙන්නේ. දැන් ස්කන්ධ පැත්තේදී භෞතිකත්වයට දීලා තියෙන්නේ පහෙන් එකකටත් එකක ප්‍රමාණයක්. ඉතින් පහෙන් හතරම මානසික පැත්ත කතා කරලායි තියෙන්නේ. ඒ දෙන්න තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. දැන් ධාතු 6 ගැන කතා කරද්දී හයෙන් පහක්ම දීලා තියෙන්නේ විශේෂයෙන්ම භෞතික පැත්තට, හයෙන් එකයි දීලා තියෙන්නේ මානසික පැත්ත. එක අතකින් බැලුවහම මේවා මේ අර එක එක පුජ්‍යලයින්ට ඒ අයගේ උපාදානෙ දුරු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු විවිධ ක්‍රමෝපාය. නැත්නම් කෙනෙක්ගේ උපාදානය නැත්නම් බැඳීම, එහෙමත් නැත්නම් එයාගේ තියෙන රැවටීම හුඟක් වැඩි රූපේට ආ රූපයට තමයි හුඟක්ම බැඳිලා ඉන්නේ. ඒකට තමයි හුඟක්ම මුලා වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ආට රූපය හොඳට විස්තරාත්මකව පෙන්වන්න ඕනේ. මෙතන ක්‍රියාකාරීත්වය හොඳට වටහලා දෙන්න යාට උත්සාහත් වෙන්න ඕනේ. නැත්නම් යාගේ ඒ තියෙන බැඳීමේ මුලාව දුරු කරගන්න අමාරුයි. හැබැයි ඇතැම් පෙනෙන්නේ එච්චර රූපයට නැහැ. හැබැයි මේ දැනෙන විවිධාකාර මානසික ස්වභාවයන්ට, වේදනාවන් වලට, සංඥාවන් වලට, හිත ඇතුලේ ක්‍රියාකාරීත්වයන් වලට ඒවට පැටලලායි. ඒවැය තමයි යා කෙනෙක් පුජ්‍යලයක් මම එක් වශයෙන් බැහැගෙන ඉන්නේ. රූපයට යා එච්චර තැනක් දෙන්නේ නැහැ. අනේ යාට දෙන්න ඕනේ එතකොට රූපයට වැඩි තැනක් නොදුන්නත් මේ මානසික පැත්ත යාට හොඳට විග්‍රහ කළා. නැවත නැවත යාත් එක්ක කටයුතු කරන්න, ඒවා නැවත නැවත විමර්ශනය කරන්න අවස්ථා සලස්සලා දෙන්න අවශ්‍යයි. එහෙමනම් ඒ එක එක්කෙනාගේ බැඳීම් ස්වභාවය අනුව, එමත් නැත්නම් ඒ එක එක්කෙනාගේ තියෙන ඒ ආශ්‍රව අනුසය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව තමයි අපි මේ රූපයටද වැඩියෙන් බැඳලා ඉන්නේ, නැත්නම් නාම ධර්ම වලටද, නැත්නම් නාම ස්කන්ධයන් වලටද කියන එක තේරුම් ගන්න වෙන්නේ. සමහර විට හුඟක් වෙලාවට වෙන්නේ අපි කොහොමත් ඉතින් රූපයෙන් පටන් ගන්නවා. රූපයෙන් පටන් අරගෙන යනකොට සමහර කෙනෙක්, සමහර යෝගාවචරයෙක් ඒකෙම සෑහෙන කාලයක් ගත කරනවා. නැත්නම් කායानुපස්සනායෙම සෑහෙන කාලයක් ගත කරනවා. ඒකම සෑහෙන විග්‍රහ කරලා විමර්ශනය කරලා බලනවා. ඒ තුලින් සෑහෙන නුවණක් උපදව ගන්නවා. සමහරට එහෙම කර කර ඉන්නකොට ඉබේටම වගේ ආගේ හිත වේදනාවටත් යනවා. නැත්නම් වේදනානුපස්සනාවකත් යෙදෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට ස්වභාවික ගලණයක් තියෙනවා නම් ඒ කිසි වරදක් නැහැ. මොකද මේ ස්කන්ධ පහම නිරන්තරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි රූපස්කන්ධයෙන් පටන් ගත්තාම ටික ටික යා වේදනාස්කන්ධය දක්වා යන්න පුළුවන්. ඒතර කය ඇසුරෙන් මෙයා වේදනාවන් හඳුනා ගන්නවා. සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් කය ඇසුරෙන් මෙයා තේරුම් ගන්නවා. ඉතින් එතකොට එයාට ඒ රූපය මුල් කරගත්ත අවබෝධය තව තව වැඩි වෙන්න ගන්නවා. පස්සේ දැන් කයේ පමණක් නෙමෙයි වේදනා තියෙන්නේ, දැන් මනසෙත් වේදනා හට ගන්නවා. සමහරවිට සොම්නස් වේදනාව, සමහරවිට දොම්නස් වේදනාව, සමහරවිට උපේක්ෂා වේදනාවක් මේ හිත ඇසුරේමත් තියෙන බව යාට දැන් තේරෙනවා. දැන් උන පොඩ පොඩ යා හිත පැත්තට නැත්තම් මනස පැත්තට බැහැ ගන්නවා. ඊට පස්සේ මේ මනසට එන විවිධ චිත්ත අරමුණු, නැත්තම් අපි හිතමු චිත්ත රූප සංඥා යාට පේනවා. එයා හඳුන ගන්නවා. අමතර මේ හිතට නිරන්තරයෙන්ම සිතුවිලි එනවා. ඒවත් හඳුනා ගන්න. දැන් අපි තුන් මේ සිතුවිලි වල ස්වභාවය ටික ටික තේරුම් ගන්න. හිතට එන සංඥාවන් තේරුම් ගන්න. දැන් හිතේ ටික ටික ඉඩ කඩ ඇති වෙනවා. හිත ටිකක් පිරිසුදු වෙනවා. හිත ටිකක් සැහැල්ලු වෙනවා. දැන් කලින් නම් අතෝරක් නැතුව මේකට අරමුණු පැමිණියා. ඒ නිසා හිත ගැන අපිට අවබෝධයක් නැහැ. නමුත් දැන් මේ වඩන දහම හරහා හිත ටිකක් පැහැදිලි වෙන්න ගන්නවා. හිතට එන අරමුණු ප්‍රමාණය වශයෙන් ගත්තත් අඩු වෙන්න ගන්නවා. සිතිවිලි වශයෙන් ගත්තත් අඩු වෙන්න ගන්නවා. දැන් ඔන්න හිතිවිලි අතර පරතරයක් එන්න ගන්නවා. අපි තුම යෝගාවචරයක් දැන් ගැඹුරකට යනකොට, චිත්තානුපස්සනාවක් වඩනකොට මේ එකකටවත් වටිනකමක් නොදී රාගසිතක් පහළ වුණත්, විරාගසිතක් පහළ වුණත්, මෛත්‍රී සහගත හිතක් පහළ වුණත්, එමෙත්තන් දේශ සහගත හිතක් පහළ වුණත්, පැටලිලි සහගත හිතක් පහළ වුණත්, නිදහස් වෙච්ච හිතක් පහළ වුණත්, මේ එකකටවත් විශේෂ වර්ණකමක් නොදී මේවැයේ තියෙන මේ එන යන ස්වභාවය, ඇතිව නැතුව යන ස්වභාවය, පැමිණි ආපසු යන ස්වභාවය, මේවා තේරුම් ගනිමින් වාසය කරනවා නම් මේ පැමිණෙන කිසිම සිතුවිල්ලකට වර්ණකමක් නොදෙන තත්වයකට යෝගාවචරයට එන්න පුළුවන්. මොකද මේවා හුදෙක් සිතුවිලි. කුසල් සිතුවිලි එන්න පුළුවන්, අකුසල් සිතුවිලි එන්න පුළුවන්. නමුත් මෙයා හුදෙක් සංස්කාර, මෙයා හුදෙක් සිතුවිලි කියන අවබෝධයට යෝගාචරයට එන්න පුළුවන්. එහෙමනම් එයා දැන් ඒවා ඔක්කොම අතහැර දමමින් යනවා නම් අන්න එයාට ඒ මනසේ පිරිසුදු බවක්, නැත්නම් විනිවිද පෙනෙන ගතියක්, එහෙම නැත්නම් අපි අර චිත්‍රය මකලා කැන්වස් එක මතු කරගත්තා වගේ දැන් ඔන්න කැන්වස් එක පේන ගතියක් යෝගාචරය තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒකාතකින් කියනවා නම් අපි මේ ටික ටික අපේ හිතම අධ්‍යයනය කිරීමක් දැන් මේ කරන්නේ. අපි විඥානයේ තේරුම් ගැනීම සඳහා නුවණ දිරුල් කිරීමක් තමයි දැන් අපි මේ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පඤ්ඤා භාවේතබ්බා විඥානම් පරිඤ්ඤය. ප්‍රඥාව වඩන්න, වඩලා විඥානයේ ක්‍රියාකාරීත්වය හාත්පසින් තේරුම් ගන්න. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. ඒ තබා එකාතකින් චිත්තානුපස්සනාවක් කරන්න පවා බුදුරජාණන් වහන්සේ කියනවා සතියත් සම්පජඤ්ඤයත් අත්‍යවශ්‍යයි කියලා. නාහං භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සන කොටසදී බුදුරජාණන් වහන්සේ යම්කිසි අනුතර ඇඟීමක් කරනවා. මොකද අපි එකපාරටම හිත දිහා බලන්න කියලා විඥානයේ තේරුම් ගන්න කියලා අපි ගියාට ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. අපි තුල දියුණු වෙච්ච සතියක් දියුණු වෙච්ච සම්පජඤ්ඤයක් නැත්තම්. ඒ නිසා අපි ටිකක් කාලය ගියාට කමක් නැහැ. කායනුපස්සනාවක් වඩලා වේදනානුපස්සනාවක් වඩලා මේ උමනා කරන කුසලතාවයන් දියුණු කරගෙන નિરાයාසයෙන්ම අපි හිත දිහා බලනවා නම් ඉතාම වටිනවා. ඒක එතකොට අපිට තේරෙන්න තියෙන අවකාශයත් හුඟක් වැඩි. දැන් එතකොට යෝගාවචරයට තේරෙන්න පුළුවන් දැන් මේ හිතේ විවිධ ස්වභාවයන් තියෙනවා. එතකොට දැන් අර විඥාන ධාතුව කියලා එතන සඳහන් වුණාට ඇත්ත වශයෙන්ම එතකොට විඥාන ධාතුව තේරුම් ගන්න මේකේ තියෙන විවිධ පැති යෝගාවචරයට තේරෙන්න ඉඩ තියෙනවා. එතකොට විඥාන ධාතුව කියලා මෙතන සඳහන් කළාට මොකද? වේදනා ස්වභාවයන් මෙතන තියෙනවා. සංඥා ස්වභාවයන් තියෙනවා. හිතට එන සිතුවිලි මෙතන තියෙනවා. ඊළඟට ඒ පැමිණෙන සිතුවිලි පැත්තක වෙන්න පුළුවන්, පැමිණෙන සංඥා පැත්තක වෙන්න පුළුවන්, උජ්ජත වෙන යම්සි වේදනා පැත්තක වෙන්න පුළුවන්. මේ හිත ගිහිලා බැහැ ගන්න ගතිය. හිත එතන ගිහිලා නිකන් අටුවම් බහින ගතිය. එහෙම නැත්නම් එතන මුල් බැස ගන්න ගතිය. ඒකෙම වෙලිලා පැටලිලා ඉන්න ගතියක්. සමහරවිට මෙතන තියෙනවා. ඇතැම් විට ගැඹුරකට යනකොට මේ එකකවත් පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය. විමුක්ත සිතක්. ඒ කියන්නේ වේදනාවක පැටලිලත් නැහැ. සංඥාවක පැටලිලත් නැහැ. හිත ඇතුලේ සිතවිලිත් නැහැ. එමෙතත් හිතේ ඇතුලේ කිසිම විශේෂයෙන් රාගයක්, ද්වේෂයක්, මෝහයක් එහෙම ක්‍රියාත්මක වෙමුකුත් නැහැ. එමනම් අන්න අර කැන්වස් එක මත උනා වගේ. නිකම්ම නිකන් සුදු තිරයක් තියෙනවා වගේ හිත විසංඛාරව තියෙන්නත් පුළුවන්. කියලා අන්න යෝගාචරය ටික ටික තමයි එහෙමනම් වැටහෙන්නේ. ඒ බඳු මට්ටමකදී එයාට තේරෙන්න පුළුවන් දැන් මෙතන කොහෙද මමෙක් ඉන්නේ? මෙතන කොහොමද පුජ්‍යලයක් ඉන්නේ? මේ පැමිණෙන වේදනාවන් මමද? නැත්නම් මේ විටින් විට එන සංඥාවන් කියන්නේ මමද? ඒවා පුජ්‍යලයක්ද? සත්‍යයක්ද? නැත්නම් මේ සිතුවිලි වලින් නිරූපණය වෙන්නේ මමද? සංඥාවක්ද? පුජ්‍යලයක්ද? කියලා අන්න එයාටම සමානවට ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ විඥාන ධාතු පැත්තෙන් කියන්නේත් විඥාන ධාතුන්කෝ අහං ආවසෝ න අත්තත උපගච්චින් නැච විඥාන ධාතු නිසිතං අත්තාන. දැන් මේ විඥාන ධාතුව කියලා සලකන මේ එකක්වත් එවනම් දැන් මෙයා තේරුම් ගන්නවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි, මෙතන සත්වේ පුජ්‍යලයක් මමෙක් නෙමෙයි. ඒතර විඥාන ධාතුව කියන එකට නැවතත් මතක් කරන්න පුළුවන් මෙතන කොටස් ගොඩක් මේ කියන්නේ. එතන එතකොට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියලා අපි සාමාන්‍යයෙන් ස්කන්ධ වශයෙන් බෙදා දක්වද්දි ඒ පෙනෙන සියලු කොටස් මේ විඥාන ධාතුව කියන කොටසට අයත් වෙනවා. ඒ සියල්ල එතකොට එකක්වත් මමෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි, සත්වයක් නෙමෙයි කියලා එහෙනම් යාට එකක්වත් ආත්මීය වශයෙන් සලකන්නේ නැති ගතියක්, අවබෝධයක් එයාගේ හිතේ පැමිණෙන්න ඕනේ. එතකොට ඒවෙන් පරිබාහිර තියෙන ආත්මයක් ගැනත් එහෙම එකක් ඇත්තේ නැහැ. දැන් සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය විස්තර කරද්දී එතකොට හතර ආකාරකින් එක එක ස්කන්ධයක් ගැන හතර ආකාරකින් විස්තර කරනවා. එතකොට මේ එකකටවත් අහු නොවන තත්වයක්. රූපය කියන්නේත් මම නෙමෙයි. රූපය මගේ මට අයිති දෙයක්ුත් නෙමෙයි. එතකොට මම කියන එක බාහිර වෙලා රූපයයි මායි අතර සම්බන්ධයක් තියෙනවා කියලා පැත්තකුත් නෙමෙයි. එතකොට මේ විදිහට විවිධ අන්දමින් ඒ අපිට ගන්න පුළුවන් අනවබෝධයක් නැත්තම් වැරදි වැටහීමක් අවිද්‍යාවක් මේ සියල්ල බැහැර වෙලා කිසිම තැනක කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් නොගැනීමක් වෙනවා නම් අන්න ඒ කියන්නේ සෑහෙන දුරකට අපි තුල සෑහෙන නුවණක් දිනු වෙලා තියෙනවා. දැන් සමහරවිට මේක කියනකොට මේ කෙනෙකුට මතක් වෙන්න පුළුවන් අපි අර කලින් අවස්ථාවන්වලදී ඉදිරිපත් කරගත්තු බාහ්‍ය සූත්‍රයේදී යතෝකෝ තේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා මේ බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට නැත්නම් බාහ්‍ය තපසතුමාට දෙන අවවාදේ. ඒ අම්ම අවස්ථාවක මේ බාහිර තියෙන ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් දිවෙන් කයෙන් දැනගත්ත, මනසට පැමිණිච්ච කිසිම අරමුණක රැඳෙන්නේ නැත්තම් යතෝ ත්වම් බාහ්‍ය නතේන තතෝ ත්වම් බාහිය නතේන යතෝ ත්වම් බාහිය නතේන තතෝ ත්වම් බාහිය නතත්ථ මේ විදිහට විස්තර වෙනවා. එතකොට යම් අවස්ථාවකේ බාහිර කියන අපි සලකන ඒ අරමුණේ රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගඳක් සුවඳක් රසක් පහසක් එහෙමත් නැත්නම් අරමුණක්. මේ එකකවත් එතන කෙනෙක් නැහැ. එතන බැඳිලා නැහැ. එතන ජීවත් වීමක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒක උපාදාන කිරීමක් නැහැ. එහෙමනම් එතන මමෙක් නැහැ. එතන මම හැදීමක් නැහැ. ඊට අමතරව ඒවා දැනගන්න, ඒවා තේරුම් ගන්න කෙනෙක් මෙතන එහෙමත් එහෙම අවස්ථාවක නැත්තම්. අන්න එහෙමනම් මේ අවස්ථා දෙකෙන්ම අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා නිරූපණය වීමක් නැහැ. එහෙමනම් අන්න හිත නිදහස් වෙනවා. ඒ පැත්තමයි මෙතනත් කතා කරන්න වෙන්නේ. දැන් ධාතු ක්‍රියාකාරීත්වයත් ඒ අන්දමින් යම් සියෝගාවචරයක් දැනගනිමින් යනකොට එයාට මේ හුදෙක් ධාතුන්‍ය මෙතන තියෙන්නේ, මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා තේරෙනවා නම්, ඒතරේ භෞතික පැත්ත තේරනවත් එක්කම සමහරට හිත ආධ්‍යාත්මික පැත්තට එන්න ඉඩ තියෙනවා. එහෙනම් මේ දැනගන්නේ මමද? දැනගන්නේ පුජ්‍යලයක්ද? එහෙම නැත්නම් මේ බලන් ඉන්නේ කවුද? බලන් ඉන්නේ මමද? සමහරවිට කෙනෙක්ට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම බිඳ හැලෙන්නේ මේ විඥාන ධාතු කියන කොටසදී. එහෙම නැත්නම් තව සවිස්තරාත්මකව කියනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටසදී මේ සියල්ල ඒ නාම පැත්තෙන් තමයි මේක බිඳ හරින්නේ. එහෙමනම් ඒ පැතිවලදිත් සත්වයෙක්වත් පුඤ්ජලයෙක්වත් මමෙක්වත් එහෙම ක්‍රියාකාරීත්වයක් නැහැ. මෙතන මේ සමූහයක හේතුඵල ධමයක් අනුව ක්‍රියාත්මක වීමක් කියලා සමාහයට ගැඹුරු අවබෝධයක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක අතකින් අපි කායानुපසනාව කරනකොට යම් පමණක හිතේ නුවණක් දියුණු වෙනවා. වේදනානුපසනාව කරනකොට හිතේ නුවණක් දියුණු වෙනවා. ඊළඟට චිත්තානුපසනාව කරනකොට විශේෂයෙන්ම මේ හිත පිළිබඳව යම් කිසි අවබෝධයක් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධම්මානුපසනාවකට එනකොට ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ අපිව විවිධ පැතිවලින් මෙතන තියෙන මේ අනාත්ම ස්වභාවය ඇති වෙන අන්දමින් ඒවා සකස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි නීවරණ සම්බන්ධයෙන් ගණ ගන්නවා, ඒවා හොඳට විමර්ශනයට ලක් කරනවා. ස්කන්ධයන් සම්බන්ධයෙන් හොඳට විමර්ශනයට ලක් කරනවා. ආයතන සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරනවා. බොජ්ජංග සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කරනවා. ඒ තමතර චතුරාර්ය සත්‍ය පැත්තකින් විමර්ශනයට ලක් කරනවා. එතන මෙබඳු විමසීමක් හොඳට අවබෝධයෙන් දැකීමක් තේරුම් ගැනීමක් සිද්ධ වෙන්න අර අනාත්ම දර්ශනය තමයි ඉස්සරහට එන්නේ. මේ එකකවත් සත්පුජ්‍යල සංඥාවක් නැහැ, කෙනෙක් පුජ්‍යලයක් මම කියලා දෙයක් නැහැ. එතන හුදු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් එතකොට මේ අවස්ථාවේදී මේ සාමින්හසතර උත්තර දෙන්නේ මේ හැම ධාතුවක් සම්බන්ධයෙන්ම මම මේවා එකක්වත් දැන් කෙනෙක් වශයෙන් දැක්කේ නැහැ. මමෙක් වශයෙන් දැක්කේ නැහැ. පුජ්‍යලයක් වශයෙන් දැක්කේ නැහැ. ඊට බාහිරවත් කෙනෙක් ඉන්නවා කියලා දැක්කේ නැහැ. මමෙක් වශයෙන් දැක්කේ නැහැ. පුද්ගලෙක් වශයෙන් දැක්කේ නැහැ. මේ බඳු අන්දමකින් කටයුතු කරද්දී මොකද වුනේ? යේච පටවි ධාතු නිසිතා උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනවේස අනුසය තේසං ඛයා විරාගා නිරෝධා ඡාගා පටිමිස්සංගා විමුක්තම් මේ චිත්තන්ති පජානා. දැන් මේ කය දිහා බලමිනුත් වාසය කරද්දී මේ කයට තිබුණ යම්කිසි ඇලීමක් එමන් නැත්තම් ඒකට තිබුණා නම් යම් කිසි බැඳීමක්, ඒක උපාදාන කිරීමක්, කය මූලික කරගත්ත හිතේ යම් කිසි තහවුරු වීමක්. මේක නම් හරිම ලස්සනයි. මේ කය තමයි තියෙන ලෝකෙම ලස්සනම රූපේ. මේක තමයි තියෙන හැඩි දැඩිම නැත්තම් අපිටම ශක්තිමත්ම කය කියලා මොකක් හරි මේ කය සම්බන්ධයෙන් අපිට එහෙම නැත්තම් ඒකේ ඍණ පැත්තෙන් ගත්තොත් දැන් මේ කය අබල දුබලයි. මේ කය දැන් ජරා ජීර්ණයි. මේ කය මූලික කරගත්ත හිතේ පහළ වෙච්ච යම්කිසි අදහසක්. ඒ අදහස උනත් අපි දැඩිව ගත්තොත් මේ කය තියෙනවා කියලා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට කය මූලික කරගත්ත ඒ බඳු සිතා ගැනීම ඒවා පවා එහෙමනම් ටික ටික බහැරලා යන්න ඕනේ. චේතසෝ අදිඨාන කියලා කියන්නේ ඒකයි. එතකොට මේ පඨවි ධාතුවක් ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ අපි කතා කරන ඒවෙන් නිර්මිත වෙනත් කුමක් හෝ අපි කියන සම්මුති මට්ටමක් උනත් දැන් මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අම්මා තාත්තා දුව පුතා මේ කියන්නේ අර ඒ ධාතු හයෙන් නිර්මිත අපි දීපු සම්මුති මට්ටම්. ඉතින් ඒවා එකකවත් ඇත්තටම හිත බැස ගන්න බෑ. බැහැගෙන තිබුණා නම් ඊයා ඔක්කොම ටික ටික ෂේ වෙලා යන්න අවශ්‍යයි. ඒවා සම්බන්ධයෙන් අපේ හිතේ තියෙච්ච මති මතාන්තර, දැඩි ගැනීම්, එය සියල්ලත් එහෙනම් මැකි මැකි යන්න අවශ්‍යයි. අභිනිවේස, මේ වතුරට බැස ගැනීම, හිත ඒවැයම බැඳලා ඉන්නවා, ඒවා අස්සටම රිංගගෙන ඉන්නවා, ඒකමයි අසුරු කරන්නේ. අන්න ඒ බඳු බැස ගැනීම, ඒවත් එහෙනම් ටික ටික ගැලවි ගැලවි ලිහිල් වෙවි, දුරු වෙවි ආයුති. දැන් මේවා අසුරු කිරීම නිසාම හිතේ බැහැගත් යම්සි අනුසය ධර්මයන් තියෙනවනම් ඒවත් එහෙමනම් දුරු වී ආයුති. අපි හිතමු අපි රූපයම අසුරු කරමින් කාලයක් වාසය කරනකොට මේ හිතේ නිකන් රූපය අසුරු නොකලත් රූපය හා සම්බන්ධ යම් කෙසේ වැරදි වැටහීමක් නිකන් තහවුරු වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපේ හිත අසුර අපි නිවැරදිව තේරුම් ගන්න නැතුව ඉන්නවා නම් ඒව හා සම්බන්ධ වැරදි වැටහීම් දෘෂ්ටි හිතේම මුල් බැහැගෙන තියෙන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම නිකන් ලිහිලා යන්න ඕනේ. අපි දැනට ඉන්නේ සමහර ලාවට ලොකු පැටලිලි සාගත තත්වයක වෙන්න පුළුවන්, අනවබෝධයක වෙන්න පුළුවන්. නමුත් නිවැරදි සතිපට්ඨානයක් වඩමින් හොඳට අපි කිව්වොත් වෙනත් පැත්තකින් නිකන් අර බෙහෙතක් පරිහරණය කර කර හොඳට බෙහෙත වැඩ කරනකොට ඒ නිරෝගී බව එහෙනම් අපේ මනසේ ඇති වෙන්න පටන් ගන්නවා. දැනට තියෙන ලෙඩ වෙච්ච මනසක් වෙන්න පුළුවන්. ව්‍යාකූල වෙච්ච මනසක් වෙන්න පුළුවන්. පැටලිලි සහගත මනසක් වෙන්න පුළුවන්. නමුත් අපිට නිවැරදි දහමක් මේ හිතේ ක්‍රියාත්මක වෙන්න එහෙමනම් මේ පැටලිලි ඔක්කොම දුරු වෙවි. අනවබෝධයන් දුරු වෙවි. ඒ වෙනුවට අවබෝධයක්. හිතේ පැහැදිලි ගතියක්. උපාදාන වලින් තොරවීමක්. හිතේ නිදහසක්. තනිව සිට ගැනීමේ හැකියාවක් නැත්නම් කිසිම තැනක් ඇසුරු නොකිරීමේ ස්වභාවයක් මන හිත තුල හට ගන්න අවශ්‍යයි. දැන් මෙහෙම කටයුතු කරා නම් එතකොට දැන් මේ උත්තරේ කියනවා ඒ තිබිච්ච යම්කිසි අල්ලා ගැනීම, තිබිච්ච උපාදාන කිරීම, තිබිච්ච බැස ගැනීම, තිබිච්ච අනුසය ඒව ඔක්කොම කයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා විමුක්තං කියන ඔන්න තවත් ටිකක් විස්තර කරනවා. ඒ තිබිච්ච දේවල් ඔක්කොම නිකන් ෂේවිවි ගියා. බොඳවිවි ගියා. ඒවා තිබිච්ච ලස්සන මැකිලා ගියා. දුර්වර්ණ වෙලා ගියා. අපි රූපය සම්බන්ධයෙන් අපේ හිතේ ලොකුවට ඔන්න හරි වර්ණවත් රූපයක් මැවිලා තියෙනවා. නැත්නම් වෙන කෙනෙක්ගේ රූපයක් සම්බන්ධයෙන් අපේ හිතේ සමහරට හරිම ලස්සන වයිවර්ණ රූපයක් බැඳිලා තියෙනවා. එහෙනම් ඒවා ඔක්කොම මැකිලා යන්න ඕනේ. එමත් නැත්නම් මේ භෞතිකව තියෙන යම් හෝ දෙයක් සම්බන්ධයෙන් අපි තුන් දියැලක් වෙන්න පුළුවන්, ලස්සන චිත්‍රයක් වෙන්න පුළුවන්, මේ කුමක් හෝ සම්බන්ධයෙන් අපේ හිත ඇතුලේ නිරන්තරයෙන් හොල්මන් කරනවා නම් චිත්ත රූපයක්. ඒ සියල්ල එහෙනම් ෂේවිවි යන්න ඕනේ. ඒ සියල්ල විරාග වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා දුර්වර්ණ වෙලා, ඒවා විවර්ණ වෙලා අපේ හිතින් මැකිලා බොඳ වෙලා යන්න ඕනේ. ඊට පස්සේ නිරෝධා. දැන් ඒක සියල්ලම සම්පූර්ණයෙන් නිරුද්ධ වුණා. ඒකට යම්සේ ආසාවක්, තණ්හාවක් තිබුණා නම් අන්න ඒකත් නිරුද්ධ වෙලා ගියා. ඡාගා. දැන් ඒක නිකන් දීලා දැම්මා. පටිනිස්සග්ගා. අතහැරලා දැම්මා. දැන් එහෙම වුණා නම් විමුක්තං. ඔන්න දැන් හිත නිදහස් වුණා. නෝ අපිට තේරෙනවා දැන් මේ නිදහස් හිතක් කියලා කියන්නේ අර වර්ණ ගැන්විච්ච හිතක් වෙන්න බෑ. කිසිම දෙයක් රූපයක් නිරූපණය වෙන හිතක් වෙන්න බෑ. අපේ හිත ඇතුලේ යම්ස චිත්ත රූපයක් නිරූපණය වෙනවා කියන්නෙම, ඒ කියන්නේ තාම බැඳීමක් තියෙනවා. තාම සංඥාවන් හොල්මන් කරනවා. එහෙනම් නැත්නම් තාමත් සතර මහා ධාතුන් ඇතුලේ හොල්මන් කරනවා. නැත්නම් හතර මහා භූතයන් තාමත් භූතයන් පෙන්නනවා. එහෙනම් අපි මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් මේ හිතේ සංඥාව මැකි යන්න ඕනේ. හිතේ ඇතුළේ තිබුණා නම් මේ තාක් මේ භෞතික දේවල් අල්ලගෙන යම් යම් සංඥාවන් ඒවා හිතින් මැකිලා යා යුතුයි. දැන් හිතේ හොඳට ඉඩකඩ වැඩිවීමක්, පැහැදිලි බව වැඩිවීමක්, සැහැල්ලු වීමක්. දැන් අර දේවල් ඔළුවේ දාගෙන ඉන්නකොට හිතට හරි වෙහෙසක්. හිත හරි බරයි. හිත ව්‍යාකූලයි. හිතේ නැහැ කිසිම ඉඩකඩක්. දැන් මේවා ටික මැකිලා යනකොට දැන් හිත සැහැල්ලුයි. හිත සරලයි. හිතේ හොඳට ඉඩකඩ තියෙනවා. දැන් සංඥානි පැමිණියත් ඒවට රැවටෙන්නේ නැති ගතියක්. ඒවට බැඳෙන්නේ නැති ගතියක්. හිතේ තියෙනවා නම් ඒ කියන්නේ ඊටම වටනවා. එකෙන් දැන් අපි විශේෂයෙන්ම රූප සම්බන්ධයෙන් අපි ආසාවක් අපේ හිතේ තිබුණාට මොකද ඒක නිරූපණය වෙන්නේ අපේ හිත ඇතුලේ. අපි හිතමු අපේගේ අපේ හිතේ මේ වෙනකොට යම්ස කෙනෙක් සම්බන්ධයෙන් ආසාවක් බැඳීමක් ආලයක් තියෙනවා. ඉතින් එතකොට අපි ඇස් දෙක පියාගත්තාම මේ චිත්‍ර රූපේ හිතේම වෙනවා. අපේ හිතේ ඒ බැඳීම දැන් අපි තුල තියෙන බැඳීම, උපාදානය, රාගය මේ සියල්ල දැන් එක පැත්තකින් නිරූපණය වෙනවා මේ චිත්‍ර රූපේ හරහා. අපේ හිතේ මැවෙන චිත්‍ර රූපේ හරහා. නමුත් අපි මේවා හොඳින් තේරුම් අරගෙන දහමක් ප්‍රගුණ කරනවා නම් එහෙනම් මේ චිත්‍ර රූප නිකාම වියලිලා යන්න ඕනේ. වියකිලා යන්න ඕනේ. බොඳ වෙලා යන්න ඕනේ. ඒවට අපි දීපු අධික වටිනාකම් අහෝසි වෙලා යන්න ඕනේ. මේවා හුදෙක් චිත්‍ර රූප පමණයි කියන තැනට එහෙනම් අපි එන්න ඕනේ. එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥා විරත්තස්ස නසන්ති ගන්ථා. මේ බඳු ඒ සංඥාපැත්ත කෙරෙහි අපේ දැන් තියෙන විරක්ත භාවයක්. ඒකට දැන් ඇලෙන ගතියක් නැහැ. ඒවෙන් කෙලෙස් හට ගැනීමක් නැහැ. එහෙමනම් කෙලෙස් ගැට ගැනීමක් හිත ඇතුලේ සිද්ධ වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ සියල්ලෙන් අපේ හිත නිදහස් වුණා නම් විමුක්ත වුණා නම් එතකොට මේ දැන් අදහස එනවා නැත්තම් මේ උත්තරේ එනවා ඔන්න දැන් හිත නිදහස් විමුක්තම් මේ චිත්තන්ති පජානාමි. දැන් එයාම දැනගන්න ඕනේ. දැන් මේ කාගෙන්වත් අහලා දැනගන්න ඕනේ මේ ටිකෙන් ඔක්කොම දැන් හිත නිදහස් කියලා තමන්ටම තේරෙන්න ඕනේ. දැන් මෙහෙම කටයුතු කරද්දී දැන් ඔන්න ආයෙත් හිත ගිහිල්ලා බැඳෙනවා. දැන් මේ එකපාරක් නිදහස් වුණා කියලා සදාකාලිකව මේ නිදහස තියනව නෙමෙයි. ඔන්න දැන් පොඩි වෙලාවක් දැන් මේ ධර්ම ප්‍රගුණ කර කර ඉන්නකොට අපි දු ධාතු මනසිකාරයක් වඩනකොට චිත්තානුපසනා වඩනකොට මේ විදිහට නිදහස් වුණා. නිදහස් වුණ බවත් තේරුණා. බෑ ඉතින් ආයෙත් ගිහිල්ලා බැඳුණා. මොකද එච්චරට මේ තියෙන බැඳීම් ප්‍රබලයි. හැබැයි ඉතින් ආයෙත් ධම් ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරද්දී ඔන්න ආයෙත් නිදහස් වුණා. එයාටම තේරෙනවා දැන් නම් ආයෙත් නිදහස් වුණා කියලා එයාටම තේරෙනවා. ඉතින් මේ දේ එහෙනම් අපි නැවත නැවත සිය දහස් වාරයක් අපිට කරන්න වේවි. එහෙම කරද්දී දැන් මොකද වෙන්නේ? ඒවං කෝ මේ ආවසෝ ජානතෝ ඒවං පස්සතෝ ඉමාසු චසු ධාතුසු අනුපාදාය ආසවේහි චිත්තං විමුත්තන්ති. ඉතින් මෙහෙම ක්‍රරමින් වාසය කරද්දී තමයි මේ උපා මේ ධාතු හය සම්බන්ධයෙන් මේ හිතේ තිබිච්ච ආශ්‍රවයන් ඡය වෙන්න පටන් ගත්තේ. ඒ ආශ්‍රවයන්ට තව තව පෝර දාන්නේ නැතිව ඒවට අපි ශක්තියක් දෙන්නේ නැතිව ඒ ආශ්‍රවයන් උපාදාන නොකර ඒව දැන් ඔන්න ෂේ වෙන්න පටන් ගත්තේ මෙහෙම වැඩක් කරමින් යන කොටයි නැත්නම් ප්‍රතිපදාවක් වඩන කොටයි මේ අන්දමින් හිත පුහුණු කරන කොටයි කියලා අන්න මෙයාට සපේලා පිළිතුරු දෙන්න පුළුවන්. දැන් එකතකින් බලවම මේක මේ දවසකින් දෙකකින් කරපු වැඩක් නෙමෙයි මේ ලොකු පුහුණුවක් හික්මීමක්. හිත දිහා බල බලා මේ හිතේ බැඳෙන හැටි තේරුම් ගනිමින් හිත නිදහස් කරගනිමින් නැවත නැවත නිදහස් කරගමින් ගනිමින් පැටලෙන වාරයක් පාසා නිදහස් කරගනිමින් උපාදාන කරන වාරයක් පාසා හිත නිදහස් කරගනිමින් පුහුණු වුණා කටයුතු කළා ප්‍රතිපදාවක් වැඩුවා. අන්න එහෙම වඩනකොට මෙන්න ආශ්‍රවයන් ඡේවේගෙන ඡේවේගෙන ගියා කියලා එහෙමනම් මේ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා කියලා තේරුම් මේ බුදුරජාණන් වහන්සේ කියනවා. තේන අපිට තේරුම් ගන්න තියෙන්නේ අපි වඩන භාවනාව මීට සමාන්තරව යනවද නැත්නම් අපි වඩන්නේ වෙන විදිහක්ද? අපිත් මේ විදිහටද වඩන්නේ? අපි වඩනදී දැන් පොඩ්ඩක් හරි අපේ හිතේ නිදහසක් ඇති වෙලා තියෙනවද? විනාඩියකට දෙකකට හෝවත් අපිට හිත නිදහස් වෙච්ච අවස්ථාවක් ගැන මතකයක් තියෙනවද? ඊට පස්සේ අපි ඒක නැවත නැවත වඩනවද? නැවත නැවත වලද්දී මේ අවස්ථාව නැත්නම් නිදහස් తত্ত্বය අපිට නැවත නැවත අත්දකින්න ලැබෙනවද? කලින් ඒ ලැබපු අත්දැකීමට වඩා දැන් අත්දැකීම ටිකක් දීර්ඝ වශයෙන් අපිට අත්දකින්න පුළුවන්ද? සැහැල්ලුවෙන් අත්දකින්න පුළුවන්ද? කියලා එහෙනම් අපිට මේ විස්තර වෙන ප්‍රතිපදාව අනුසාරයෙන් අපේම භාවනාවට අපේම ප්‍රතිපදාවට අපේම පුහුණුවට දාලා බලන්න පුළුවන්. සංසන්දනාත්මකව බලන්න පුළුවන්. එතකොට දේනවා නම් ඔව් අපිත් ඒ විදිහට තමයි කරන්නේ. මේ බඳු තත්ත්වයක් තමයි මමත් පොඩ පොඩ අත්දකින්නේ. මගේ හිතෙත් කලින් තරම් ලොකුවට දැන් මේවා සම්බන්ධයෙන් ඇලීමක් බැඳීමක් මමෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් එහෙම එකක් නැහැ. හිතේ යම්කිසි සහනශීලී ගතියක් තේනවා. යම් සැහැල්ලුවක් තේනවා. බර අඩු වුණා වගේ දැනෙනවා. හිත දැන් ටිකක් ඉඩකඩ සහිත බවක් තේරෙනවා. මේ රූප අල්ලගෙන හිතේ තිබිච්ච ඒ හොල්මන් දැන් ටිකක් මැగిලා ගිහිල්ලා තියෙන බව තේරෙනවා. නිරන්තරයෙන් චිත්ත රූපවල පැටලෙන ගතිය දැන් ටිකක් අඩුයි. හිත ටිකක් නිදහස් කියලා අන්න Tamanට තේරෙනවා නම් මේ තාක් Taman දිනු කරපු දහම හරහා කුඩා පමණකින් හෝ සුළු පමණකින් හෝ යම් තුරකට මේ විස්තර කරපු ගුණයන් වැඩිලා තියෙනවා නම් එහෙනම් මේ දීලා තියෙන උත්තරයට අපි ටිකක් සමාන්තරව යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ රහත් වෙලා නෙමෙයි, හැබැයි අපි මේ යම් හෝ මේ රහත් ප්‍රතිපදාවේ ඒ රහත් භාවයක් පිණිස හිතේ සම්පූර්ණ නිදහසක් පිණිස යන මාර්ගයේ අඩුතරමින් අපි ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාව, අපි කරන පුහුණුව මේ දෙන පිළිතුරුත් එක්ක සංසන්දනය කළා අපි තුලම මේ බඳු දහමක් වැඩෙනවාද, අපි මේ යන මාර්ගයට සමාන්තරව ගමන් කරනවාද කියලා අපි තේරුම් ගනිමින් අපේ මාර්ගයේ වැරදි නම් ඒක සකස් කර ගනිමින් නිහතමානීව මේ මාර්ගය දියුණු කරන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනා අනුසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්, එහෙමත් නැත්නම් තමන්ගේ වඩන භාවනාව සම්බන්ධයෙන් කරුණු දිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, ඇත්තටම මේක ප්‍රතිපදාවට අදාළම දෙකක් නෙමෙයි. නමුත් මම මේ ඊයේ අහන තිබුණ ධර්ම කරුණත් සම්බන්ධව,
ඔව්,
ඇත්තටම ඒ විඥානීය සම්බන්ධවමයි මම තේරුම් ගත්තා. අද උපවාසයේදී ධර්මදේශනාවෙත් විඥානීය ගැන අපි ප්‍රතිපදාවේ බැලිය යුතු කෝණේ කුමක්ද කියලා යම්කිසි අවබෝධයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් ඊයේ අහපු මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු බණ අනුව මේ විඥානය කියන එක ගැන වෙනම හැඳින්වීමක් කළා. ඒ විඥානේ තමයි අපේ සසර අරයන්නේ. උදාහරණයක් විදිහට මේ විඥානය ඇත්තම උදාහරණයක් දුන්නේ මේක ගෙඩියක හැදෙන සීට් එක විදිහට. මේ සීට් එකේ නැත්තම් මේ ගෙඩියේ අපේ ජීවිත කාලය පුරාම නැත්තම් සංසාරය පුරාම එකතු කරලද කර්මය එක්ස්ප්‍රස් කරගෙන තිනවා. මේ කර්මය තමයි සීට් එක. මේ සංසාරේ මේ සීට් එක ඊළඟ මේ භවයට අරන් යනකොට ඒ කර්මයේ තියෙන දේවල් අනුව තමයි අපිට උත්පත්ති ලැබෙන්නේ. මේ ආකාරයෙන් අර අඹගිරියක සීට් එක නිසා මේක විකටම අරන් යනවා වගේ තමයි අපේ සංසාරෙත් අරන් යන්නේ. ඒ කියන්නේ විඥානයේ තුලින්මයි සීට් එක විශ්ිර මේ විදිහට මේක අපේ ඉදිරියට අරන් යන්නේ. සා ඒක ඇතුළෙමයි මේ කර්මය කියන දේ රැඳිලා තියෙන්නේ. ඒ අනුවයි අපිට ඊළඟ ලැබෙන භවය මේ තීරණය කරන්නේ. ඒ සම්බන්ධව ඔබ වහන්සේට තියෙන අද මොකක් හරි අපිට පොඩ්ඩක් දැනුවත් කිරීමක්. ඒක
එහෙම එහෙම යම් තුරකට එහෙම කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔය පුනර්භවය සිද්ධ වීම ගැන බුදුරජාණන් වහන්සේ කරන දේශනාවල වෙනවා කියවෙනවා, විඥානම් බීජං කම්මං කෙත්තං තණ්හා සිනේහෝ. ඒ කියන්නේ විඥානය හරිය නිකන් බීජයක් වගේ, ඊළඟ කර්මය කියන එක කෙතක් වගේ, ඊළඟ තණ්හාව කියන එක අපි දාන වතුර ටික වගේ. දැන් එතකොට මේ කරුණා රසක එකතුවක්. දැන් අපි විඥානයේ ඇතුළෙම සියලු මතකයන් තේනවා, එහෙම නැත්නම් කර්මය ගබඩා වෙලා තියෙනවා කියලා එහෙම කරන්න ගියොත් අපිට චුට්ටක් පැටලෙන ගතියක් තියෙනවා. මේ ඔක්කොම සමූහයක් වශයෙන් නිකන් එතන ඇතිවි නැතිවි යන ප්‍රවාහයක් කිය තමයි දැනට තේරුම් ගන්න එක ලේසි. ඒ කියන්නේ දැන් හිතන්න අපි බීජයක් සැලකුවත් මේ බීජයට රෝපණය කරාම උවමනා කරනවානේ යම්කිසි පෝෂණයක්. ඊළඟට ඒ සඳහා ඒ ක්ෂේත්‍රයක් ෆීල්ඩ් එකක් අවශ්‍යයි. අන්නේ ෆීල්ඩ් එක ඒ පෝෂණය ඒ ටික ලැබෙන්නේ එකතකින් මේ කර්මය කියන එකෙන්. දැන් එතකොට ඒ උවමනා කරන පෝර ටික නැත්තම් මොකද්ද කියන්නේ වතුර ටික ඒ ටික ලැබෙනවා තණ්හාවෙන්. තර් මේ ඔක්කොගෙම එකතුයෙන් තමයි නැවත ඉපදි මෙරි යන ගමන නිරූපණය වෙන්නේ. ඉත එතකොට මේ මෙතෙන්දි එකම විඥානයක් දිකට සැරිසරනවා කියන්න බෑ. එහෙම කිව්වොත් තනිකර අපි ආත්මවාදයකට යනවා. ඒ කියන්නේ දැන් මේ භවයේ විඥානයක් තිබුණා, ඒ විඥානයට මේ භවයේදී කරපු අපි හිතමු කර්ම එකතු වුණා. ඊට පස්සේ ඔන්න ඒක ඊළඟ භවයට ගියා. එතෙන්දී එහෙම යනවා. එහෙම කියන්න ගත්තොත් අපි විඥානය කියන එක අපි නිකන් දිගට පවතින දෙයක් බවට පත් කරගන්නවා. දැන් බුදුරජාන් ඒක තමයි අර මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ නිෂ්ප්‍රභා කරන්නේ ඒ දිගින් දිගට පවතින දිගින් දිගට යන සැරිසරන විඥානයක් නැහැ කියන එක කෙනින්ම නිෂ්ප්‍රභා කරනවා. මොකද ඒ බඳු මේ වැරදි අදහස තමයි මේ සාති කියන භික්ෂුන් වහන්සේට ඇති වුනේ. ඉතින් ඒක තමයි ප්‍රතික්ෂේප කළා. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ විඥානය කියන එක එහෙම දිගට යෑමක් නෙමෙයි. එතන එතන ප්‍රත්‍යෝත්පන්නව හට ගන්න ස්වභාවයක්. ඇහත් රූපයක් නිසා ඔන්න චක්කු විඥානයක්. කනත් සද්දයක් නිසා සෝත විඥානයක්. නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානයක්. දිවත් රසත් නිසා ජීවහා විඥානයක්. ඊට කයත් ස්පර්ශයත් නිසා කාය විඥානයක්. මනසත් මනසට පැමිණි අරමුණුත් නිසා මනෝ විඥානයක්. ඒතර මේ එතන එතන හට ගන්න ස්වභාවයක් තමයි විඥාන කියලා කියන්නේ. ඉතින් එතකොට කොහොමද එතකොට එහෙමනම් මේක සැරිසරන්නේ කියන ප්‍රශ්නේ එතකොට කෙනෙකුට නැගෙනවා. දැන් එතකොට ඇත්ත වශයෙන්ම අපි මේ පැවැත්මක් පිළිබඳ හැඟීමක් එනවා මේ ඔක්කොම ටික නිකන් සමූහයක් විදිහට වැඩ කරනකොට. දැන් හිතන්න අපි මෙහෙම දැන් වැස්සක් වහිනවා. ඒතර වැස්සක් වහිනකොට දැන් මේ නිරන්තරයෙන් එතකොට ගොරෝනවා, වරි බින්දු වැටෙනවා. ඉතින් අපි මේ පද්ධතියට අපි කියනවා වැස්ස කියලා. තර වැස්ස කියන නමක් අපි දීලා තියෙනවා. ඒ වැස්ස කියන නමක් දීම හරහා අපේ හිතට නාම පදයක් ආරෝපණය වෙලා ස්ථිරත්වයක් ආරෝපණය වෙලා තියෙන වැස්ස ගැන ඔන්න අපිට හැඟීමක් ඇති වෙනවා. පවතින වැස්සක් ගැන හැඟීමක් ඇති වෙනවා. හැබැයි මේ හුදෙක් ක්‍රියාකාරීත්වයක් මිසක් වැස්ස කියලා නාම පදයක් මෙතන ඇත්ත වශයෙන්ම නැහැ. නමුත් අපි ව්‍යවහාර කිරීම සඳහා පාවිච්චි කරනවා අපි වැස්ස කියන නමක්. නමුත් මේ වැහි මේ වැසීම හැර නැත්නම් වතුර කඩා වැටීම හැර වැසීමේ ක්‍රියාවෙන් හැර වෙන පවතින වැස්සක් කියලා එකක් නැහැ. දැන් එතකොට දැන් අපිටත් වෙලා තියෙන්නේ දැන් එතකොට අපි තුල වේදනා විඳීම් රාශියක් සංඥා වශයෙන් දැන හඳුනා ගැනීම රාශියක් සිතීලි වශයෙන් හිතට පැමිණීම් එබඳු ක්‍රියාකාරීත්වයක් ඒවා දැන ගැනීම ක්‍රියාකාරීත්වයක් නඩ ආහාර ආදී අනිකුත් හේතුන් නිසා මේ කයේ ක්‍රියාකාරීත්වය මේ ක්‍රියාකාරකම් රැසක් සාමූහික වශයෙන් ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට නමක් දෙනවා මෙන්න මම ඉන්නවා මෙන්න ස්ත්‍රියක් ඉන්නවා මෙන්න පුරුෂයෙක් ඉන්නවා කියලා අපි නමක් දීලා තියෙනවා. අපිට එහෙම නම් දීම නිසා මොකද වෙන්නේ අපි ඒකට ස්ථිරත්වයක් ආරෝපණය කරනවා. එහෙමත් නැත්නම් පුජ්‍යලේක ආරෝපණය කරනවා සත්වේක ආරෝපණය කරනවා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා අපි කතා බහ කරද්දී අනිත් අයත් එක්ක ව්‍යවහාර කරද්දී ලෝක සම්මුතියේදී එතෙන්දී වටිනකමක් තියෙනවා. නමුත් ඒකට අපි අනවශ්‍ය විදිහට වටිනකමක් දීම නිසා ඒකේ පැටලීම නිසා ඒ ව්‍යවහාරයම නැවත නැවත කිරීම නිසා අර ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියන අදහස අපිට දුර වෙලා එතන කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක්, පුජ්‍යලයක් ඉන්නවා කියලා හැඟීමක්, මම ඉන්නවා කියලා හැඟීමක්, පැවැත්මක් පිළිබඳ හැඟීමක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ. ඒ නිසා මේ හැම එකකම මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තියෙන්නේ කියන එක තමයි එතකොට කෙනෙක් විපස්සනාවදී අවබෝධ කරගන්නේ. එතකොට දැන් ওই කාරණේ තවත් විස්තර වෙනවා කච්චානුගත සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා සියල්ල ඇත කියලා ගන්න එක ඒකවිල එක අන්තයක්. සියල්ලම නැත කියලා ගන්න එක තවත් අන්තයක්. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම යන්නේ නැතුව මැදකින් ධර්මයක් දේශනා කරනවා. ඒ තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරොජ්ජති. මෙය ඇතිකල්හි මෙය වෙයි, මෙය ඇතිවීමත් සමගම මෙයත් ඇතිවේ, මෙය නැතිකල්හි මෙය නොවේ, මෙය නිරුද්ධ වියාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. ඉතින් එතකොට පටිසමුපාදයක් තුලින් තමයි බුදුරජාන් වහන්සේ මේ සියලු ක්‍රියාකාරීත්වය මේ විස්තර කරන්නේ. ඉතින් එතකොට අපි විඥානය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපි මේ ටික ටික විපස්සනා වඩන්න මෙතන දිගට පවතින එකක්වත් නැහැ. මෙතන තියෙන්නේ එතකොට එක පැත්තෙන් කියනවා ධාතු ක්‍රියාකාරීත්වයක්. එහෙමත් නැත්නම් කියනවා නම් අර ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් ආයතනවල ක්‍රියාකාරීත්වයක්. ඒ විදිහට තමයි අපිට විස්තර කරන්න වෙන්නේ. ඒ හැම එකක්ම ඒතකොට ඇතිව නැතිව යන ස්වභාවයක් තමයි තියෙන්නේ. දිකට පැවැත්මක් කිසිසේත්ම නැහැ. හැබැයි ඒ ගෙන යන ජවය නිකන් යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි දැන් අපි දුවගෙන යනකොට ඒ කලින් තිබිච්ච ප්‍රවේගය ඊළඟ මොහොතට එකතු වෙනවා වගේ මේ අපි යන ගමනේ නිකන් අර ඒ ඊළඟ කලින් තිබිච්ච අවස්ථාවේ යම්කිසි පොටෙන්ෂල් එකක් ඒකෙ තිබිච්ච යම්කිසි විභවයක් ඊළඟ මොහොතට නිකන් තල්ලු වී යන ගතියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි කර්මයක් වශයෙන් මතකයක් වශයෙන් අපිට ක්‍රියාත්මක වෙන්නක් රීමක් වශයෙන් හඳුනගන්න වෙන්නේ. මන් දන්නේ චමීර මහත්තයාට මං කියපු එක තේරුණාද නැත්නම් තවත් පැටලුණාද කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මියුට් කරගන්න බැරි නා.
හරි.
ඇත්තටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපි මේ විදිහට හිතනවා නම් මම හිතනවා වැඩි ගොඩාක් පහසුයි කියලා හිතටත් ඒක. නැත්නම් මේ අපි එකතු කරගන්න මේ කර්මය අපි කරපු වැරදි නැත්නම් අතීතයේ කරපු වැරදි හරි සුද්ධ දේවත් හරි මේ ඉදිරියට අරගෙන යනවා කියලා අපිට වදයක් වෙන්න කිව්වොත්
ඔව්
මම හිතන්නේ ඒක එච්චර සුසුයි කියලා වෙලා ඒ විදිහට මේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් විදිහටම හේරුම් ගත්තොත් මම හිතන්නේ අපිට මානසික සෑහන සුවයක් ලැබෙයි කියලා මම හිතනවා.
ඔව්
තේරුවන් සරණයි සම්මුදාන.
හොඳයි තේරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂිටි ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සරණයි ගර්සෝමි වහන්සේ.
ඔව්
ස්වාමීන් වහන්සේ දැන් අපේ හිත අර අනිශ්චිත ස්වභාවයේ තියෙනකොට මේ ධාතු සම්බන්ධයෙන් තියෙන උපාදානිය අඩු වෙලා යනවා කියලා තේරෙනවනේ.
හරි.
හැබැයි මේක එක ආයතනයකින් විතරයි හොඳටම ප්‍රමුඛ වෙන්නේ. අනිත් ආයතන වලින් එච්චර ලේසියෙන් අඳුන ගන්න බෑ. ඒක
දැන් දැන් එතකොට මොන ආයතනය තුලින්ද ලේසියෙන් අඳුනගන්නේ?
චක්කු ආයතනය තුලින්.
මට පොඩ්ඩක් විස්තර කරන්න. දැන් කොහොමද හඳුනගන්නේ?
දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් පුංචි එළියක් දිහා බලන් ඉන්නවා කියමු කොඳුරු මේ කාමරයේ තියෙනවා.
ඔව්.
රතු පාට එළියක් දිහා බලන්
හරි.
දැන් අර අනිශ්චිත ස්වභාවයේ තියාගෙන පිට තියාගෙන ඒක එළිය දිහා බලන් ඉන්නකොට ඒ එළිය මුලින් හොඳට පේනවා. ඊට පස්සේ ටික ටික ඒක ඇති වෙන ඒක පේනවා නැති වෙනවා ආයි පේනවා නැති වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනවා පේන්නම නැහැ.
හරි.
එළිය පේන්නම නැහැ ටික වෙලාවක්. ඊට පස්සේ ආපහු අර හිත අනිශ්චිත ස්වභාවයෙන් මිදුනහම වෙන මොකක් හරි කල්පනා කරනකොට හරි කවුරු හරි කතා කරනකොට හරි අර එළිය ආපහු තිබුණා වගේම පේනවා. ඒ කියන්නේ හිතේ ස්වභාවය අනුව මේ ආයතනය තුලින් දකින ආටම වෙනස් වෙනවා. ඒ කියන්නේ නැති වෙන ස්වභාවය තැනෙනවා.
හරි.
හැබැයි අනිත් ආයතන හරහා එච්චර ලේසියෙන් අමාරුයි දැනගන්න. ඒ කියන්නේ දැනෙනවා අර ඝන ස්වභාවයක් නැහැ මේ දැන් ස්පර්ශය වුණත් දැන් සක්මන් භාවනාවේ වුණත් දැනෙන ස්වභාවයන් අර රාශියක් විදිහට තමයි දැනෙන්නේ කියලා ඒ ස්වභාවය තේරෙනවා.
හරි.
හැබැයි අර ඇස් දෙක දරන් ලේසියෙන් ගන්න බෑ.
හොඳයි. දැන් ඇත්තටම ඕක එක එකනා මත වෙනස් වෙනවා. කියන ඇත්තටම ඇහෙන් බලනවා කියන එක ලේසි වැඩකුත් නෙමෙයි. දැන් කරන්න පුළුවන් කියලා කිව්වට මොකද ඇහෙන් කරගන්න එකත් පහසු නෑ. මොකද හුඟක් වෙලා දැන් හිතන්න අපි ඇහෙන් ගහ දිහා බලන් ඉන්නකොට මේ ගසේ වෙනස් වීම එක පැත්තකින් නොතේරෙන්න පුළුවන්. ඒක නිකන් දිගට තියෙනවා වගේ හැටෙන්න පුළුවන්. සමහර විට අපි කනෙන් අහගෙන ඉන්නකොට සද්දේ නම් ඔන්න වෙනස් වෙලා යනවා වගේ වැටෙන්න පුළුවන්. නාසයෙන් දැනෙන ගඳ සුවඳ උනත් සමහර විට වෙනස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. රස උනත් වෙනස් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. කයට දැනෙන ස්පර්ශ වුණත් මුලදී සමහරට දිගට දැනෙනවා වගේ දැනিলা පස්සේ වෙනස් වෙනීමක් දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් භාවනාවක් කරනකොට විපස්සනාවක් වඩනකොට පහසු තැනින් තමයි ඒ නිසා පටන් ගන්නෙ. දැන් හුඟක් වෙලාවට අපි කරන්නේ මේ ස්පර්ශයට මූනිකත්වයේ දීලා ඒකෙද් වායෝ පොට්ටබ්බ ධාතුව කියලා අපි සාමාන්‍යයෙන් කියන මේ චලනයක් තමයි අපි සාමාන්‍යයෙන් දැනගන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට ආයතනයක් වශයෙන් ගත්තොත් කාය ආයතනය. කායායතනය තමයි අපි ඉස්සරහට ගන්නෙ. කයෙන් පුළුවන් ද මේ ඒකට ස්පර්ශ වෙන ස්පර්ශයන්ගේ තත්ත්වය තේරුම් ගන්න. එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක් තේරුම් ගන්න. එතන තියෙන දුක්ඛ ලක්ෂණයක් තේරුම් ගන්න. එතන තියෙන අනාත්ම ලක්ෂණයක් තේරුම් ගන්න කියලා තමයි උත්සාහත් වෙන්නේ. හැබැයි ඒක කරගෙන යනකොට ඒ දියුණු වෙන කුසලතාවයන් හරහා එතෙන්දියාගේ හිතේ සතියක් දියුණු වෙනවා. එතෙන්දියාගේ හිතේ අපිටම සමාධියක් දියුණු වෙනවා, සම්පජඤ්ඤයක් දියුණු වෙනවා, ප්‍රඥාවක් දියුණු වෙනවා. එහෙම යනකොට සමහරට එබේටම ඔන්න තව තව මේ අපිටම ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණ වෙලා සමහරට දැන් යාගේ ඇහැ නිකන් ප්‍රകൃති ඇහෙන් බලනකොටත් සමහරට ඒවැයත් බිනි බිනි යාමක් සමහරට පේන්න පුළුවන්. ඇහෙන සද්දවලත් ඒ බඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් දැනෙන්න පුළුවන්. ගඳ සුවඳටත් එහෙමයි, රසටත් එහෙමයි, ස්පර්ශයන්ටත් එහෙමයි. ඒ වගේ අර මුළු භෞතික අපේ ආයතන සම්බන්ධයෙන්ුත් ඒ බඳු අනිත්‍ය ස්වභාවයක් යාට වැටහෙන්න පුළුවන්. හැබැයි ඉතින් සියලු දෙනාටම එපමණකටම ඒ අන්දමින්ම වැටහිය යුතුයි කියලා නියමයකුත් නැහැ. මොකද දැන් ඔතන දැන් අපි මේ තාමත් කතා කරන්නේ කායानुපස්සනාවනේ. දැන් ඊට පස්සේ කෙනෙක් වේදනාවට දාගන්නවා. වේදනාවන් දැන යා ගැන යා හොඳට විමසලා බලනවා. තව කෙනෙක් ඊළඟ චිත්තानुපස්සනාවට දාගන්නවා. යා හිත ගැන හොඳට බලනවා. එතකොට මේ හැම දෙයක් කරාම අපිට මේ ත්‍රිලක්ෂණයක් වැඩහිම යම් යම් ප්‍රමාණ වලින් වෙන්න පුළුවන්. අපි දුම අපිට අවශ්‍ය කරන අවබෝධය අපි දුම 100%ක් නම් යම් කෙනෙක් සමහරට 50%ක් මොන්න කය කානුපස්සනාවෙන් අරගත්තා. ඊට පස්සේ තව ටිකක් ඔන්න අපි තුමු වේදනානුපසනාවෙන් ගත්තා, තව ටිකක් චිත්තානුපසනාවෙන් ගත්තා, තව ටිකක් ඔන්න ධම්මානුපසනාවෙන් ගත්තා. තවත් කෙනෙක් එහෙම නෙමෙයි. අපි තුමු එයා ඔන්න කායානුපසනාවෙන් ගත්තා 25යි. තව 25ක් ඔන්න වේදනානුපසනාවෙන්, තව 25ක් ඔන්න චිත්තානුපසනාවෙන්, තව 25ක් ධම්මානුපසනාවෙන්. එහෙම ගත්තා වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් එහෙමත් නැහැ. අපි තුමු කායානුපසනාවෙන් ගත්තා 20යි. වේදනානුපසනාවෙන් අපි තුමු 10යි. චිත්තානුපසනාව ධම්මානුපසනාව ඒකෙන් වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ ඒ කියන්නේ අපිට මේ නිශ්චිත වශයෙන් එක රාමුවක් කියන්න බෑ. ඒක පුඩි චරිත ස්වභාව අනුව වෙනස් වෙනවා. පුජ්‍යලයන්ගේ චරිතය අනුව වෙනස් වෙනවා. ඒගොල්ලෝ එතකොට මේ සතිපට්ඨාන හතරේ යම් යම් ප්‍රමාණ වලින් විවිධ ප්‍රමාණ වලින් තමයි ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ, ප්‍රයෝජනෙ ගන්න. ඉතින් ඒකේ වරදක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කොයි පැත්තෙන් හෝ නුවණ දියුණු වීමක්. ඒ නුවණ දියුණු වෙද්දී එතකොට අහවල් එක මම 100%ක් දැක්කේ නැහැ කියලා එහෙම හිතේ මේ දෙගිඩියාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද දැන් වෙනත් දෙයක් කරහා මට ඒ අවබෝධය ඇවිල්ලා තියෙනවා. මම රූප ටික නම් දැකලා රූපයන් බිඳීමක් දැක්කේ නැහැ කියලා, නැත්නම් ඇහැ අරගෙන ඉඳද්දි මට එළියේ පේන දේවල් වල බිඳි බිඳි යාමක් දැක්කේ නැහැ කියලා ඒක අවාසියක් කියලා සලකන්න අවශ්‍ය නැහැ. මොකද ඒ වෙනුවට සමහර තමන් හිත දිහා බලලා මේ හිතේ තියෙන ලක්ෂණ ටික තේරුම් අරගෙන ඒ තුලින් උපාදාන වලින් වළක්ව ගන්න අවබෝධයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. මොකද ඇත්ත වශයෙන්ම පරමාර්ථය වෙන්නේ මේ මුළු පුහුණුවේම පරමාර්ථය වෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. කිසිවක් උපාදාන නොකරමින් හිතේ විමුක්ඛය, හිතේ පහළ වෙන නිවීමක්, හිතේ පහළ වෙන නිදහසක්. දැන් අන්න ඔය පරමාර්ථය ඉෂ්ට වෙනවා නම් විවිධ පාරවල් වලින් ඒකට පැමිණියා කියලා ඒකේ වරදක් නැහැ.
භාවනා අරමුණක් හිත ගන්න නැති වෙලාවලද චිත්තාන පස්සනා ස්වභාවයක තමයි යන්නේ. එතකොට රැස්සිය අවදි වෙලා ආපහු වැඩ තිබුණ තත්ත්වයකට එහෙම යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. හැබැයි එන්න වෙන්නේ අර වගේ අරමුණක් අල්ලගෙන එතනින් භාවනා කරන්න වගේ යනකොට තමයි මේ වගේ
දේවල් දැනෙන්නේ. හරි. ඒකේ වරදක් නැහැ. ඔව්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් තවත් නිච්ච දෙයක් ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම දැන් මේ හිත මිදුණා කියලා අපිට වැටහීමක් ඇති වෙනවනේ.
හ්ම්.
දැන් මේ හිත මිදුණා කියලා ඒ දැනෙන ස්වභාවයම තවත් ටික වෙලාවක් තියාගන්න නිකන් පුෂ් එකක් වගේ නේද?
අවශ්‍යයි. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නෑ ඒක අවශ්‍යයිනේ. ඒ කියන්නේ දැන් අද කියන අපි දැන් කතා කළේ අපිට තේරෙන්න ඕනේ දැන් අර වයන් උපාදාන නොකරන දැන් හිත නිදහස් වුණා. පස්සේ තේරෙන ඕන ආයිත් ගිහිලා මෙයා ඇලුනා කියලා ඕන තමන්ට තේරෙනවා. ආයිත් ගිහිලා ඕන පැටළුණා, අර තිබිච්ච නිදහස අහිමි වුණා කියලා තේරෙනවා. තවත් හැබැයි දිනු කරනකොට ඕන දැන් තේරෙනවා දැන් ඕන නිදහස් වුණා. හැබැයි තාම නම් ඇලුන්නේ නැහැ. තාම නම් හොඳට ඒ නිදහස පවත්වගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ ඒ බඳු නිදහස පැවැත්වීම සඳහාත් යම් කුසල ඡන්දයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. එයා ඒක තව ටිකක් දීර්ඝව පවත්වන්න දැන් උත්සාහත් වෙනවා. කියන්නේ අනිත් පැත්තට ඉතින් හිතන්න පුළුවන් ඇයි මේ නිදහස පවත්වන්න බැරි? එතකොට තමයි අන්න අපිට උත්තරේ ලැබෙන්නේ මේ තාම හිතේ තියෙන කෙලෙස් තියෙන නැත්නම් ආශ්‍රව අනුසය ධර්මය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න කෙලෙස් දැක ගන්න ඒවා තව තව ප්‍රහාණය කර ගන්න ආශ්‍රවයන්ගේ අනුසයන්ගේ තියෙන ශක්තිය හීන කරන්න එනම් යම්සි ස්වභාවයක් යම්සි ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා.
එහෙමයි
හොඳයි 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 අපි එකක් අහලා බලමු නේද?
මයි සමනන්ත අද මේ මම කියන පළවෙනි තත්ත්වේ නොවුනට අතීතේ මම එහෙමම තමයි ඒ නිසා මම එතනින්ම පටන් ගන්නවා.
හරි.
හරි. දැන් අපි උපකල්පනය කරොත් කෝචියක යනවයි කියලා. ඉඳගෙන ඉන්නකොට රූපයක් දකින්නවා හරිම ලස්සන රූපයක් කියලා අපි හිතුවොත් පොළු උස්සර බලනකොට ඒක ලස්සනයි කියලා හිතෙනවා. ඊට පස්සේ ආයෙත්දලා ඔළුව උස්සලා බලන්න හිතෙනවා ආයෙත් බලනවා. ඉතින් ඔහම බලනකොට ඒ කුජලය හැරිලා බහැර යනවා කියලා හිතුවොත් ආයෙත් වෙලා හරවලත් බලනවා. ඔය කාලය තුලදීම පළවෙනිම රූපය හැට ආපාතගත වෙච්ච අවස්ථාවේ ඉඳලා ඒ කුජලය ගියත් රූප සංඥාව මගේ හිතේ තියෙන තාක් කල්ම බව සැකස්මක් තියෙනවා නේද සම්හාසය කියන්නේ. එතනදී අර මගේම වේදනාවට දක්වපු තද ඒ වේදනාව විඳින දක්වපු තද ආශාව නිසා මම දිගටම සකස් කරා.
යම් පමණකට සකස් වීමක් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඒ යම් පමණක සකස් වීමක් තිබුණ නිසා මම එකෙන් යම්සේ ආස්වාදයක් ලැබුවා. ඒ ගැන හිතේ විතරක්වත් ඉතින් පහළ වෙන්න ඕනේ. සිතුවිලිත් පහළ වෙන්න ඕනේ. එතකොට තමයි ඉතින් හොඳටම වැඩේ යන්නේ. එතකොට තමයි හොඳටම ඉතින් හිත පැටලෙන්නේ. හොඳටම බහගන්නේ. හැබැයි ඉතින් දැක්කා දැක්කම ඉතින් නතර වෙලා නම් ලොකු සකස් වීමක් නැහැ.
අනිත් එක සම්මත දැන් ඔතනදී දැන් මම ඒ රූපේ දැකලා ආයෙ බලන්න ඕනයි කියලා හිතුනහම ඒ ඇති වෙන්නේ මගේ වේදනාවට තියෙන මගේ කැමැත්ත, ලෝභකම, තණ්හාව ඒ මතනේ.
ඔව්.
එතකොට මම තැම්පත් කරගත්තේ ආස්වාංශ විදිය තැම්පත් කරගත්තේ අර ලෝභකම, තණ්හාව කියන එක විතරයි. රූප නිමිත්ත සටහන් වෙන මතකයක් විදියට. මොකද යම් දවසක රූප නිමිත්ත අමතක වෙලා ගියත් සමානක දැක්කම අර ආස්වාංශය
නැගිලා තියෙනවා. එහෙම සන්නහම? ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රූප ටික නැත්තං අපි ඇහෙන් කනෙන් නාසයෙන් ආදී ඉන්ද්‍රයන්ගෙන් ගත්ත සංඥා ටිකත් යම් ප්‍රමාණයක් අපේ තැම්පත් වෙනවා. සංඥා අනුසය වශයෙන් ඒ වගේ අර තැම්පත් වීමක් තියෙනවා. ඊට අමතරව අර කිව්වත් වගේ ඒවා ඇසුරු කරද්දී අපි ඒක නැවත නැවත පෝෂණය කරන්න යෑම නිසා එකෙන් ආස්වාදයක් විඳින්න යෑම නිසා රාග අනුසය පෝෂණය වෙනවා. මට ඒකත් එක්ක ගැටෙන්න යාම නිසා පටිඝ අනුසය පෝෂණය වෙනවා.
එහෙමයි සමහරවිට. ඊළඟ දෙපියක තමයි සමහරවිට දැන් අපි රූපවචර ධ්‍යාන ගැන කතා කරොත් 1 2 3 ලබනකොට එතනදී ධ්‍යානාංග ඇසුරු කරමින් පවතින නිසා භව සකස් කිරීමක් තියෙනවා කියලා කිව්වත් හතරවෙනි ධ්‍යානයේදී උපේක්ෂා
ඒකාග්‍රතා සහිතව ගන්නකොට භවසකස්මක් ගැන කියන්න පුළුවන් සන්නහස නෑ. ඇත්තටම ඒවැදිත් කියනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ කරන යම් දේශනාවන් වලදී දැන් කියනවා ඒ කියන්නේ දැන් ඔය ඒ හතරවෙනි ධ්‍යානයටම දාලාන්නේ කතා කරන්න කෙලින්ම අරූපාවචර ධ්‍යාන. එතකොට දේශනා කරනවා කෙලින් මේ ආකාසනංචායතන නිසිතං විඥානං හෝති නැත්නම් විඥානංචායතන නිසිතං විඥානං හෝති ආකින් සංඥායතන නිස්සිතං විඥානං හෝති නේව සංඥා නාසඤ්ඤායතන නිස්සිතං විඥානං හෝති කියලා මේ විඥානයේ පැවැත්මට ඔය දහන ස්වභාවය ප්‍රයෝගී වෙනවා. ඉතින් එතකොට භවසක්කස්මත් තියෙනවා. ඒ කියන්නේ ඒක තුල විඥානේ බැහැගෙන ඉන්නේ. ඒක අසුරු කරනවා. ඒ తත්වය නැත්නම් ඒ දහන తත්වයේ තියෙන වේදනාවන් සංඥාවන් මේ යම්කිසි සංස්කාරයන් මේ සියල්ල දැන් විඥානේ අසුරු කරන මට්ටමක් එතන තියෙනවා. එතකොට භවසක්කස්මත් තියෙනවා.
තියෙනවා
තියෙන්න පුළුවන්. ඔව්. මොකද එතන ඇබ්සෝබ් වෙලානේ. දැන් හිත දැඩි වශයෙන් ප්‍රබල වශයෙන් එතනට බැහැගෙනනේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ කොහොමත් ගැඹුරු සමාධිවල අනිවාර්යෙන් ඔන්නේ බැහැ ගැනීම තියෙනවා. එතන බැහැගත්තා කියන්නේ එතන උපාදාන මට්ටමක්. උපේක්ෂාවම සමානට දැන් ඒක තමයි. එතන තියෙන උපේක්ෂාවම ආස්වාද කරගන්නත් ඉඩ තියෙනවා. දැන් ඕක ඇත්තටම දැන් ආනන්ද සප්පාය සූත්‍රයේ කතා කරනවානේ. දැන් ආනන්ද සප්පාය සූත්‍රෙදිත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ තරම් අපිට විපස්සනාව හරහා ගෙහිල්ලත් ඒ එන తත්වය. උපාදාන මේ එහෙම තත්වයක් වඩන හැමෝම රහත් වෙනවද කියලා අහුවාම බුදුහාමුදුරු කියනවා නැහැ කියලා. ඇයි කියලා අහුවාම කියනවා මේ ඒ ඇතිවන උපේක්ෂාව උපාදාන කරනවා කියලා. මතකයි නේද මේ ආනන්ද සප්පාය සූත්‍රයේ දහන ප්‍රශ්නේ නේද? ඒක ඒක උනේ ලියලා දුන්නේ. ඉතින් එතකොට මේ ඒකෙදි ඉතින් බුදුහාමුදුරු කියන්නේ නෑ මේ විපස්සනාවේදී එන ඒ උපේක්ෂාව පවා අපේ හිත උපාදාන කරන්න පුළුවන්. ඉතින් එතකොටත් ඔන්න ගිහිල්ලා වෙන තැනක ආයත උපදිනවා. ඉතින් සූක්ෂම මට්ටමක උපදින්න අරෝපාවචර මට්ටමක උපදිනවා කියලා බුදුහාඳුරු කියනවා. ඒ නිසා මේ يعني හිත කරන උපාදානයේ ඇත්තටම ඒකේ මේ මේ රුපියල්ද ඩොලර්ද කියලා නැහැ. ඔක්කොම ඉතින් උපාදාන කරන්න තමයි යාගේ ලෑස්තිය.
හරි සම්හාතේ. අපි S2 වහගෙන ඉන්න පරයන්කයක් ගැන මේ කතා කරන්නේ. S2 අරගෙන ඉන්න තැනක් ගැන. දැන් උභාසික කියනදී අර රූපාවචර ධ්‍යාන හතරම ගැන. එතනදී අප්පාසානංචායතනයක් නේව සංඥානා සංඥායතනයක් ගැන නම් පැහැදිලි. එතකොට විඥානංචායතනයක් ආකින්චඤ්ඤායතනයක් ඒ කියන්නේ පිය විදිය තුළ ඉන්නකොට අපිට එතෙන්ට යන්න පුළුවන් නම් එතනත් බව සැකස්මක් තියෙනවා සාමනා. ඒ කියන්නේ අපි එදිනදා කරන කාර්ය තුල නැවතිල්ලේ නැවතුණාම මොහොතක නිවිලියවුව තුල අපිට යන්න අතුරු කරන්න පුළුවන් ඔය දෙක පොඩ්ඩක්. එතකොට ඒක
ඒ ත්‍රම ඔන්නය ඔබන්දෝ ඒ කියන්නේ ඕනම මට්ටමකදී හිත කෙනෙක් පුජ්‍යලයක සකස් කිරීම හෝ ඒ තුල බැහැගෙන ඒක අභිනන්දනය කිරීමක් නැත්නම් ඒකෙන් ආස්වාදයක් ලැබීම හෝ කියන ඔය පැති තමයි ඔක්කොම කපා හරින්නේ අර අතම්මේතාවේ තුලින්. ඒ කියන්නේ අපි එන්න පුළුවන්. දැන් ඔය කියන මට්ටම් වලට සමහර විට කෙනෙක් සමත භාවනාව හරහා එන්නත් පුළුවන්. සමහර විට කෙනෙක් විපස්සනාව හරහා එන්නත් පුළුවන්. මේ ආවට පස්සේ බුදුහාඳුරෝ මතක් කරනවා ඔය එකකවත් läග ගන්න යන්න එපා. ඒ එකක්වත් මූලික කරගෙන කෙනෙක් හදන්න යන්න එපා. මමෙක් හදන්න යන්න එපා. එය බවටපත් වෙන්න යන්න එපා. එතනින් සදහන් වෙන්නේ මොකද්ද මේ අතම්මේතාවය? දැන් අපි හිතන්න දැන් මාක්කට දැන් හිතේ සමාධියක් තියෙනවා. අපි දැන් ඕක වෙනවා. එය බවට මමපත් වෙනවා. ඉතින් ඒ කියන්නේ ආයි තම්මේතාවය. බුදුහාඳුරෝ කියන්නේ ඉතින් ඕක ඔය තීද්දෙන් ඔයා ඉන්න කරබාගෙන ආගේ පැත්ත බලන්න ආයෙන හිත නිකන් සැහැල්ලුවෙන් තියාගන්න. ඕක අසර රිංග ගන්න යන්න එපා. ඕකට වැද ගන්න යන්න එපා. ඕකට බැහැ ගන්න යන්න එපා. ඒතර මේ හැම එකකින්වත් මේ කිසිම එකකින්වත් මේ අර ආරෝපණය වීමක් හඳුන් තමන්ව ඒ තුලින් හඳුන්වාලීමක් එය බවටපත් වීමක් කරන්න එපා කියන එක තමයි කියන්නේ. අපි අර මීට කලින් සලායතන විභංග සූත්‍රයේදී ওই කාරණේ මතක් කළා. දැන් අර ටික ටික යම්සි කෙනෙක් අපි හිතමු දහම ප්‍රගුණ කරලා අර දැන් උපේක්ෂාවට එනකොට මතක ඇති දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපේක්ෂාවේ පැති දෙකක්. එකක් තමයි උපේක්ඛා නානත්තා නානත්ත සිතා, අනිත් එක තමයි උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. ඒ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියන එකේදී ඉන්න මම මේකත් චුට්ටක් පෙන්වන්නම්. එතකොට මේ වඩා පැහැදිලි මේ උත්තරේ. දැන් මේ ධාතු සලායතන විභංග සූත්‍රය. සලායතන විභංග සූත්‍රයේදී දැන් ওই විදිහට විස්තර කරලා ඇවිල්ලා මේ සොම්නස උපේක්ෂා කියන එක අත්හැරලා දාලා ඔන්න මේකෙත් උපේක්ෂා කියන එක විතරක් ගන්න කියනවා. ඒකාවට පස්සේ උන දෙකකට බෙදලා පෙන්වනවා. උපේක්ඛා නානත්ත සිතා, උපේක්ඛා ඒකත්ත සිතා. දැන් මේ උපේක්ඛා ඒකත්ත සිතා කියන එක තමයි දැන් මේ කතා කළේ. එතන තමයි ඔය කියන අරූපාවචර ධ්‍යාන මට්ටම් තියෙන්නේ. කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ආකාසානංචායතන මට්ටම, විඤ්ඤාණංචායතන මට්ටම, ආකින්චඤ්ඤායතන මට්ටම, නේව සංඥානාසඤ්ඤායතන මට්ටම. මේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. ඉතින් ඔය තත්වයවත් කෙනෙක් කරගන්න යන්න එපා, මමෙක් කරගන්න යන්න එපා, ඕකසර රිංග ගන්න යන්න එපා, එය බවටපත් වෙන්න එපා, ඒක ගැන උපාදානයක් තියාගන්න එපා, ආසාවක් තියාගන්න එපා කියන එක තමයි මෙන්න මේ අතම්මේතාවෙන් කියන්නේ. අතම්මේතාවේ කියන අතිශය ප්‍රබල ඉගැන්වීම තුළින් තමයි මේ සියුම් තත්ත්ව තව පවා කපා හරින්නේ. ඔව් ඔව්. ඔව් එහෙම ගැටලුවක් නැහැ. එතකොට එතකොට නිකන් එතකාතකින් නිකන් අර ආයාස කර ගතියක් තියෙන්න බෑ. සැහැල්ලුවෙන් නිකන් හිත කොහෙවත් පිහිටන්නේ නැතුව තිබීමක් තමයි ඉතින් ගැන තමයි කියන්න වෙන්නේ නේද? හරි. ඔව් ඔව් ඔව්.
කියන්නේ ඒ හිතට යන්න ඕනේ කියලා මම හිතනවාම කියන ක්‍රම නෙවෙයි.
හරි.
නමුත් හැබැයි ඒ හිත වෙහෙසකාරී අඩුයි කියන හැඟීමක් නම් එතන තියෙනවා. ඒ කියන්නේ එච්චරම තමයි තියෙන. ඒ කියන්නේ හරි සැහැල්ලුයි වෙහෙසක් නැහැ මට කියන හැඟීම නම් තියෙනවා. ඒක එතන මම දන්නේ ඒකත් උපදානය කරනවා කියලා. ඒක නම් තාම අල්ලගන්න බෑ.
හරි.
මේ ඒතොර ගැටලුවක් නෑ නේ ස්වාමීන්
වහන්සේ. නෑ ඒක තමයි. අපි ඔය තත්ත්වයන් ඇසුරු කරනකොට සමහර විට අපේ හිතේ තියෙන යම්සි උපාදානයක් තියෙනවා නම් ඒක ප්‍රකට වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ප්‍රබලව අපිටම අපි ගාව යම් පමණක සියුම් උපාදානයක් තියෙනවා. අපිට හැබැයි ඒක තාම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි අපි ඒ తත්වය ටික කාලයක් ඇසුරු කරනකොට හැබැයි තේරෙනවා මෙතන මේ දැන් ඔන්න හිත තව තව මේ සියුම් වුණා, සතිය දියුණු වුණා, තියුණු වුණා. ඔන්න එතකොට තේරෙනවා මෙතනත් නිකන් යම්සි උපාදානයක් තියෙනවා. මෙතනත් නිකන් ගොරෝසු ගතියක් තියෙනවා. ඊට වඩා නරකද මේකත් නිකන් අත්හැරලා දැම්මා. ඊටත් වඩා සැහැල්ලු වුණා නම් කියලා අර ඒ කියන්නේ මේ නිසා මේ දුරු කරව කියලා දැන් ඔය මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ අර සොම්නස කියන එක දැන් අර ගෘහාශ්‍රිත සොම්නස අපි දුරු කළා දානවා නෙක්ඛම්මසිත සොම්නසකින්. දැන් මෙතනත් අපි කිව්වොත් අපි සොම්නස කියන එකත් ටිකක් ගොරෝසුයි කියලා තේරලා වුණා දැන් ඒකත් අත්හැරලා දාලා උපේක්ෂාවට වෙලා ඉන්නවා. දැන් මේ කතා කරන්නේ හරි සියුම් පැතිනේ. දැන් අපේ හිතේ ඒ මේ සොම්නස පවා කියන එක විදුහඳුරු පෙන්නනවා. ඇතම් වෙලාවට තමන් තේරුම් ගන්නවා මේකත් ටිකක් ගොරෝසුයි. ඊට වඩා හොඳයි සියුම්ව උපේක්ෂා මට්ටමේම තියන් ඉන්න එක. කියලා එතකොට අර සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ. ඉදිරියට යනකොට ඒ ඉදිරියට යෑමේදී තේරෙන්න ඕනේ ආ දැන් අර කලින්ට හිටිය තැනට වඩා මෙතන හොඳයි. මෙතන එච්චර ගොරෝසු නෑ. දැන් මෙතන ටික කාලයක් ඉන්නකොට දැනු නෑ මෙතනත් ටිකක් ගොරෝසුයි. මීටත් වඩා සියුම් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අර පේවරෙන් පේවර ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යෑමක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ.
එහෙමයි සම්හාස. ඒතර අවත් 17 වෙනි එක දැන් ඔබ වහන්සේගේ උත්තරයේදී යම් ප්‍රමාණයක් ඒ කියුවා. නමුත් මම ඒකත් අහන්න. ඒකත් හිත මම හිතේ ශුන්‍යතාවේ අපිරිත විඥානය ගැන සම්හාස. එතනදි මම හිතන්නේ නෑ සම්හාස. එතන නම් මේ අර මම කියලා දාන තැනක්වත් එහෙම කියලා නැහැ. ඒ කියන්නේ හැම තිස්සෙම හිතේ පවතින ඒ தත්ත්වය කියලා කියන්නේ නැහැ මම. එහෙනම් මම වැරදි. බොහෝ විට එතන ඇසුරු කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපරිත්‍ය විඥානය එතනත් අර ඒක දැක එකම දේ අර වෙහෙස නැහැ කියන එක විතරයි එතනක් තියෙන්නේ. එතනදි බවසකස්මක්
කියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? ඔව් කියන්න බෑ. අපතිත්‍ිත මට්ටමකදී බවසකස්මක් කියන්න බෑ. කොහොමත් ඒ කියන්නේ හිත පිහිටලා තියෙන්න ඕනේ බව සකස්මක් ගැන කියන්න නම්. ඒ කියන්නේ හිත මොකට හරි බැහැගෙන තියෙන්න ඕනේ, එය බවට පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ තුල යම්කිසි තණ්හාවක් ඉදලා තියෙන්න ඕනේ. එහෙමනම් ඉතින් බව සකස්මක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම නැත්තම් ඉතින් දැන් කොහොමත් හිත පිහිටපු නැති තත්වෙන්නේ පුළුවන් තරම් පවත්වන්නේ කියලා කියන්නේ. අපපතිත්තේ තත්වෙන්නේ පවත්වන්න කියලා කියන්නේ. එතකොට ඒ බඳු මට්ටමකදී අපිට බව සකස්මක් ගැන කියන්න බෑ.
හොඳයි හොඳයි. ඔබ වහන්සේ අපි වෙනුවෙන් දැන කරුණාවට අනුකම්පාවට තව පොඩි නිවැරදි කිරීමකුත් මට කරන්න තියෙනවා. අනේ සම්හස මට සාවෙන්න ඕනේ එකට නම්. මොකද මම මේ ගිය සතියේ කලින් සතියේ ගැන කියන්න කියලා හිටිය කොහමරි අර මම පොඩි හිතාගෙන ගිය සමාජ ඔබ වහන්සේට මාතක ඇති ඒ හිතේ අලංකාරයේ විසුරුකමෙන් මේ කවතක වෙලා ගියා. ඉතින් මේ සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලෙට මම අරහත්ිට අරහත්ිට කියලා කතා කරාට මේ සියලුම සංයෝජන ධර්ම දුරු කරපු ඒ භූමිය ගැන මට කතා කරන එක සාධාරණ නැහැ ඒක මම මුලින්ම දන්නවා. අර භාෂාවේ අවශ්‍යතාවය නිසා වහන්සේත් එක්ක එහෙම කතා කරන්නේ. ඉතින් ඒක ගැන ඒක ගැන සමා වෙන්න ඕනි. ඒක ගැන මට දැනෙන විදිහ තමයි හැබැයි අරහත්ිතේ සේයාවම ඡායාව සෙවණල් එහෙමත් නැත්නම් ප්‍රතිබිම්බේ අපේ හිතට වැටෙමින් පවතිනවා වැටිලා කියන හැඟීමෙන් තමයි එහෙම කතා කරේ. නමුත් ඒක අරහත්ිත නෙවෙයි. අරහත්ිත මම හිතනවා අපි දකින්න හිතට වඩා ගොඩක් සුපුම ඇති කියලා. ඉතින් සමා වෙන්න ඕන වරදක් වුණා නම් ස්වාමීන් වහන්සේ දෙක නිවැරදි කිරීමක් කරනවා.
හොඳයි හොඳයි. ඉතින් ඒක තමයි මටත් කියන්න තියෙන්නේ. මමත් මේ විස්තර කරාට මමත් මේ රහත් වෙලා නෙමෙයි මේ තියෙන දැනුමින් තමයි ඉතින් පුළුවන් තරම් ඉතින් මේවා තව තව තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් අපි ටික ටික ඉතින් අපේ තියෙන දුර්වලතා දුරු කරගනිමින් තව තව නුවණ දියුණු කරගනිමින් ඉදිරියට යන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා.
හොඳයි.
එහෙනම් තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. තිරුවන්
හොඳයි. හොඳයි. තිරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මේ මගේ එක ගැටලුවකට නම් ඉස්සෙල්ලා ප්‍රශ්නේ උත්තරේ හම්බ වුණා.
ඔව්.
දැන් අපි හිත අනිශ්චිතව තියාගන්නවා නම් මේක මේ 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 ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් එහෙම බැලීමක් කරන්න අවශ්‍ය නැහැ නේද ස්වාමීන් වහන්ස? එහෙමද?
නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් ඕවා යම් පමණකට කිරීම නිසා තමයි හිත අනිශ්චිත වෙන්නේ. අනිශ්චිත වුණාට පස්සේ අපි එතෙන්දී කල්පනා කරන්න අවශ්‍ය නැහැ මේ අරකයි මේකයි කියේ කල්පනා කර කර ඉඳීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහෙන් හරි අපි වැඩේ කරගෙන තියනවා යම් පමණකට අපි තමු අපි ධාතු මනසිකාරයක් වැඩුවේ. ඉතින් ඒකට කාය අනුපසනාවක් තමයි වැඩුවේ. ඒ හරහා ඔන්න හිත නිදහස් වුණා. නිදහස් වුණාට පස්සේ යාට විවේකයෙන් ඉන්න දෙන්න. මොකක්වත්ම හිතන්න යන්න එපා. එහෙනම් තවඩක් ඉන්න. ඊට පස්සේ අපි තමු දැන් අපි වේදනා අනුපසනාවක් වැඩුවේ. වේදනා අනුපසනාවක් වඩද්දී ඔන්න හිත නිදහස් වුණා. විවේකයෙන් ඉන්න දෙන්න. ආයෙත් මේකට ආවේ අරකින්ග මේකින්ග කියලා මාවක්වත් එහෙම කල්පනා කරන්න යන්න එපා. පුළුවන් තරම් විවේකයෙන් ඉන්න දෙන්න. ඔන්න ඒ කියන්නේ විවේකය වඩන්නයි තියෙන්නේ හිත නිදහස් වුණා නම්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මට එහෙම ආයතන වලින් කියලා එහෙම බාධාවක් ඉන්නේ. එන්නේ සිතිවිලි වලින් නේ ස්වාමීන් වහන්සේ. ඉතින් සිතිවිලි ඇවිල්ලා යනවා.
හරි.
වෙලාවකට අනිශ්චිත ස්වභාවය ඇවිල්ලා යනවා. ඒකත් නිකන්
ඔව් ඉතින් ඔක්කොම ඉතින් හේතුඵල ධර්ම කියලා කියන්න පුළුවන්. කෙසේ නමුත් අර දැන් අර ආයි හිත ගිහිල්ලා ඇල්ලුවාම ආයිමත් හිත ගිහිල්ලා ඇල්ලුවාම සතියෙන් පෙන්ලා දෙන්නයි තියෙන්නේ. සතියෙන් පෙන්ලා දේවි. ඊට පස්සේ ඉතින් ආයෙත් නිදහස් කරගන්නයි අවශ්‍ය.
හැබැයි දේවල් වල පැටලෙනකොට ස්වාමීන් වහන්ස දැන් මම උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්ස මේ දැන් මගේ ගෙදර උදව්වට ඉන්න කෙනා මම බලාපොරොත්තු විදිහටම දේවල් වෙන්නේ නැහැ අපින්.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්ස මම දිගින් දිගටම කිසිම හේතුවක් නැතුව කොච්චර හොඳට වැඩ කරා කිසිම හේතුවක් නැතුව පොඩි දෙයක් කල්ලාගෙන මගේ හිත ඉරිතබල් වෙනවා වගේ මට දැනෙනවා.
හරි.
එතන මේ එතනදී ඒ කියන්නේ දැන් මට මේ ගෙදර ඉන්නකොට තමයි ඕක වෙන්නේ.
වැඩට
ගියපුවාම අනේ මේ මිනිස්සයා මෙච්චර මෙච්චර කරලා දෙනවා මේක මෙහෙම හොඳට හදලා දෙනවා හැමදේම කරලා දෙනවනේ. එහෙම හිතෙනවා. දැන් මෙයා එක එක විදියට මම ඊපස්සේ හිතලා බලනවා මෙයා මගේ අම්මා වුණා නම් අයි මං ආරාමයේ ඉන්නවා ලොකු මිනිහින් හන්සේවලා නම් එහෙම කියලා හිතනවා.
ඒ
මොන හේතුවක් සාන්දහස මට ඔසියට යනකොට මේ පොඩි දෙයක් නිකන් ඕල් කොට චුට්ටක් පැටලා තිබුණත් හරි ආයි ගානක් වහලා තිබුණත් නැත්තම් හරි
හරි හරි නම් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් අපි අපේ හිත අපේ හිත පුරුදු වෙලා තින්නේ මොහොම තමයි. සාමාන්‍යයෙන් අපේ වැරදිත් පේනවා අපේ හිතට අනුන්ගේ වැරදිත් පේනවා. ඉතින් එතකොට තාමත් ඉතින් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන එතන යා ඉන්නවා මෙතන මම ඉන්නවා කියලා අපි ඒ සම්මුතිය තුළ තාමත් අපි ජීවත් වෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔය වගේ අපේ හිත ඇතුලේ යම්කිසි මේ නොරුස්නා ගතියක් පහළ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒවා තමයි පොඩ පොඩ දුරු කරගන්න අවශ්‍ය. ඒ කියන්නේ අපි ඒ ඒ ඒ දේ දකින්නත් ඕනේ. මෙහෙම තාමත් නුරුස්නාගති පහළ වෙනවා. මෙයා ගැන 아무තු නිරන්තරයෙන් මොකක් හරි මේ ඍණා ආකල්පයක් මගේ හිතේ තියෙනවා කියලා නිකන් අර මේ ඒක අපි තුලම දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ මම මේ අනවශ්‍ය දෙයක් මේ හිතට තාම කරගන්නේ. දැන් හිතන්න මෙහෙම. දැන් ඕකෙන් තොරනම් අපේ හිතනේ පිරිසුදු. දැන් හිතන්න අපේ හිත නිකන් බොහොම පිරිසුදු සුදු පාට වස්ත්‍රයක් නම් අපි මේ පිරිසුදු බව පවත්වන්නේ නැතිව අපි ඒක නිකන් වර්ණ ගැන්වීමක් කරනවා. යම්ස කෙනෙක් පිළිබඳ ආකල්පයක් පාවිච්චි කළා අන්න අපිටම ඒක නිකන් වර්ණ ගන්නවා. ඉතින් ඒක අවශ්‍ය නැහැ. ඉතින් අපිට පුළුවන් නම් එහෙම වර්ණ ගන්නවන් නැතිව අපේ හිතේ ඒ තියෙන මධ්‍යස්ත භාවය, අපේ හිතේ තියෙන පිරිසුදු භාවය පවත්වන්න පුළුවන් නම් ඉතින් වටිනවා. ඉතින් ඒක තමයි ඉතින් يعني මේ දේවල් ප්‍රායෝගිකව මුහුණ දෙමින් අපේ හිතට සිද්ධ වෙන මේ පුංචි පුංචි විකෘතීන් තේරුම් ගනිමින් ඒ වර්ණ ගැන්වීම් තේරුම් ගනිමින් ඒ වයෙන් හිත වළක්ව ගන්න අපි උත්සාහත් වෙන්න තමයි තියෙන්නේ. දැන් අපිට ඉස්සරහෙම නෙමෙයි උනේ. දැන් චොට්ටක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අපිට ඉස්සරහෙම නෙමෙයි උනේ. අපේ හිතේ ඇතුලේ මෙන්න මේ ඉරිටේෂන් එක ඇවිල්ලා මේ නිකන් නොරුස්නා ගතිය පහළ වෙලා ඒකෙන් කේන්තියකුත් ගිහිල්ලා අපි යාටත් බැනලා. ඔන්න වෙන දවසක අපිට මතක් වෙනවා අපරාධේ මම මේ කලබල වුණා, ඒ මනුස්සයාට මම බැන්නා. අපිට එහෙමනේ කලින් තිබුණේ. දැන් එහෙම නැහැ. මේ ඒක එතෙන්ට යන්නේ නැතිව හැබැයි තාමත් අපේ හිත ඇතුලේ පුංචි නිරෝෂ්නා ගතියක් පහළ වෙනවා කියන එක අපි දකිනවා. ඒක හොඳයි.
එතනත් මට අකුසල් සිත් අකුසල් රැස්
වෙනවා. එහෙමම කියන්න බෑ. එහෙමම කියන්න බෑ. මොකද තාම චේතනාපූර්වකව ලොකුවට ක්‍රියාත්මක වීමක් උනේ නැහනේ. හැබැයි හිත ඇතුලේ දැවිල්ලක් තියෙනවා. ඒක තමන් තේරුම් ගත්තම හරි. ලොකුවට
ලොකු
අන්නහරි. එතකොට තාම කියන්න බෑ. ආ. කියන්නේ.
ඒ කියන්නේ මෙන්නකට මම දවස් 2 3 එකම අල්ලගෙන ඉන්න එක ඒක ඉක්මනට රිකවර් වෙනවා.
හරි.
හැබැයි අර ඉරිත සමහරක් වෙලාවට වචන විදියට පිට වෙනවා ස්වාමීන්
වහන්සේ මට. කමක් නෑ. නෑ ඒක තමයි. ඒ ඒ
ඉතන ගන්න බැරි තත්ත්වයක් වගේ කියලා මට හිතෙනවා.
හරි. නෑ ඒව හරි ආවේ. දැන් එහෙම ටික ටික තමයි ඉතින් අපි මේ වගේ පිරිසුදු වෙන්න අවශ්‍ය. තාම දැන් හැබැයි ඒක දැක දැක සිද්ධ වෙන්නේ. දැන් කියන්නේ සතිය දැන් තියෙනවා Tamanට තේරෙනවා මේක හැබැයි එන ආවේගය තාම අපිට නවත්ත ගන්න බෑ පාලනය කර ගන්න බෑ අපි ඉතින් කියලා දානවා හැබැයි පස්සේ යෝග තව දිනු වෙන්න එහෙම ආවේගය එනවා හැබැයි පාලනය කර ගන්න පුළුවන් දැන් ඉතින් කියන්න නැතුව ඉන්නවා තවත් කාලයක් යනකොට එච්චර ආවේගයක් මට්ටමට මේක වැඩෙන්නේ නැහැ සිතුවේලි මට්ටමකින් නැත්තම් පුංචි අනුරුස්නා ගතියකින් මේක නිකන් ෂේ වෙලා යනවා අපිව ඩොකුවට දවන මට්ටමකට එන්නේ නැහැ ඔය වගේ ඉතින් අර පොඩ පොඩ තමයි මේ අඩු වෙලා යන්න තියෙන්නේ.
ඔව් ඉස්සර දැන් වෙන මට එහෙම නුරුස්නා සාමාන්‍යයෙන් ගොඩක් දවසක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
හරි.
එතකොට මේ ඒ මට අන්තිම ඒ කියන්නේ මට සමහරක් වෙලාවට එහෙම වෙනකොට ආනාපානීට වගේ හිත ගන්න පුළුවන්කම තිබුණා.
හරි.
හැබැයි දැන් එහෙම ගන්නත් ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. මට ඉස්සර නම් හිතුණා එහෙම මට මේ මට තරහ යන්නේ නේ කියලා නිසා මට ඇත්තටම හොඳක් තමයි උනේ කියලා. මේකත් එහෙමම දෙයක් වෙන්න ඇති නේද ස්වාමීන්
වහන්සේ. ඔව් මෙතෙන්දී කියන්නේ ආනාපානයට හිත ගන්නවා වෙනුවට කෙලින්ම යය නොරුස්නා ගතියට හිත තියන්න පුළුවන් නම් ඒක කෙලින්ම ඒකත් එක්කම බලන්න පුළුවන් නම් වටිනවා.
ඒක ඇවිල්ල නැති වෙලා යන හැටි බලන්න.
අන්න හරි. ඒක ඇවිල්ලා නැති වෙලා යන හැටි බලන්න ඊළඟට අපිම හිත ඇතුලෙන් මේ කරන සංස්කරණයේ දිහා බලන්න හිත ඇතුලේ අපේ එයා ගැන තියෙන ආකල්පයේ දිහා බලන්න ඒ වගේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් නම් එතන අපි තව ටිකක් ගැඹුරකට යත හැකියි.
එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. තව එක ගැටලුවක් තියෙන ස්වාමීන් වහන්සේ. දැන් අපි වඩන්නේ ආනාපාන සති භාවනාව ඔස්සේ ගිහිල්ලානේ මේ ඇවිත් තියෙන ස්වාමීන් වහන්සේ. අතර සතිපට්ඨානය විදිහට කෙනෙක් වඩනකොට එයා අතරම බලනවද ස්වාමීන් වහන්සේ?
දැන් ආනාපාන සතියිනුත් හතරම වඩන්න පුළුවන්. අපි ආනාපාන සති සූත්‍රයේදී ආනාපාන සති සූත්‍රයේදී ඒක තමයි බුදුහාඳුරෝ දේශනා කරන්නේ. ආනාපාන සතිය හරහාමත් සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. හැබැයි වෙන වෙන ක්‍රම හරහාත් සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. ඒ නිසා ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් එතකොට මේ ආනාපාන සතිය හරහාම ආවත් එයාට හැමතිස්සෙම කායानुපසනාව ඉන්න අවශ්‍ය නැහැ. එයාට ඕන නම් වේදනානුපසනාව කොටසට යත හැකි. ඊට පස්සේ චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යන්න පුළුවන්. කියන්නේ ඒකේ යම්කිසි පුහුණුවක් ලැබුවාට පස්සේ හතරෙම ප්‍රයෝජන ගන්නයි කියලා කිසි වරදක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ ඔය මුල ඉඳලම දැන් ඔය යුගනන්ද සමත මූලික විපස්සනා කීකේ විපස්සනාවම පටන් ගන්නවා කියලා යන්නේ කීදී ඒකයි මට දැනගන්න ඕනේ. ආ ඒ මුල ඉඳලම ඔය හතරම වඩන සමහරක් මට හම්බ වෙන කට්ටිය දැන් මුල ඉඳලම සිත්විලි දිහා බලන කට්ටිය හිමි ඉන්නවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ගැන පැහැදිලි ඒක මුල ඉඳලම ඒගොල්ලෝ විපස්සනාවක් කරනවාද ස්වාමීන් වහන්සේ?
එහෙම කියන්නත් අමාරුයි. ඒ කියන්නේ දැන් හිත දිහා බලනවා කියලා ගිහිල්ලා සමහරට ඒවට අහු වෙනවා නම් නිවරදිව ඒකත් ඒකෙන් බැහැර වෙලා ඒක බලන්න පුළුවන් කමක් තාම නැත්තම් ඉතින් ඒ තරම්ම සාර්ථක නැහැ. දැන් හුඟක් වෙලාවට අපිට ඒ කියන්නේ ඔය දෙයක් දිහා ඒ දෙයට අහු වෙන්නේ නැතිව බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන් කුසලතාවය තමයි ඇත්තටම අපි කායනුපස්සනාවකින් පොඩ පොඩ හදලා ගන්නෙ. දැන් හිතන්න අපි කයට හුස්ම ගන්න ඉඩ දීලා කයෙන් පැත්තකට වෙලානේ අපි බලන්නේ. ඒතර උතන පුහුණුවක් තියෙනවානේ. අපිට මුලදී ඒකවත් කරගන්න බෑනේ. අපි ආනාපාන සතිය වඩන්න ගිහලා ඔන්න අපිට හුස්මත් පැටලෙනවා. ඊට පස්සේ හයියෙන් හුස්ම ගන්න හදනවා. හුස්ම හිර වෙනවා. ප්‍රශ්න ගොඩයි. පස්සේ තමයි යෝගාවචරය තේරුම් ගන්නේ නෑ මෙච්චර දඟලන්න ඕනේ නැහැ. මේ හුස්ම ගන්න එක සාභාවිකව වෙන්න ඉඩ දීලා මට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ කියලා ඔන්න ඔය සමබරතාවය යා හදාගන්නවා. ඉතින් එතකොට තමයි යා තේරුම් ගන්නේ මෙන්න මේ බන්දු යම් සංසිද්ධියක් තියෙනවා ඒකට වෙන්න ඉඩ හැරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා අන්නයා ඒ අත්දැකීම ලබනවා ඒ පුහුණුව ලබනවා. ඊට පස්සේ ඔන්න වේදනානුපසනාවටත් ඒක දානවා. අපි තුමු කයේ කොහේ හරි වේදනාවක් පහළ වෙලා තියෙනවා හැබැයි ඒක මම මගේ කරගන්න යන්නේ නැතුව ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඒකට වෙන්න ඉඩ දීලා නැත්නම් ඒකට තියෙන්න ඉඩ දීලා ඒකෙන් බැහැර වෙලා බලනවා. දැන් ඕක චිත්තානුපසනාවට දානකොට දැන් සිතුවිලි එනවා. ඒ සිතුවිලිත් මගේ නෙමෙයි. ඒ සිතුවිලි කියන්නේත් මම නෙමෙයි. මේක ඇවිල්ලා හුදෙක් සිතුවිලි කියලා අන්න අර කලින් කලා වගේම ඒවැයෙන් බැහැර වෙලා ඒක දිහා බලනවා. ඔන්න ඔය දේ කරගන්න පුළුවන් නම් සාර්ථකයි. ඔව් එහෙමත් එහෙම හැබැයි තැනක් කියන්න නම් බෑ දෙයක් කියන්නත් බෑ අනිශ්චිත අනිශ්චිත බව එකක්ේ මම වන එකක්ේ කියලා එහෙම කියන්නත් බෑ. ඉතින් කියන්නේ කිසිවක් ඇසුරු නොකිරීමක් නේ මේ කතා කරන්නේ. නිකන් ඒක අත්දකින්න බවක් තාම තමන්ට දැනෙන්න පුළුවන්. අත්දකින්න කෙනෙක් වුණත් සමානට තමන්ට හිතෙන්න පුළුවන්. නමුත් අත්දකින්න දෙයක් තියනවා කියලා කියන්න බෑ. දෙයක් කියලා කියන්නේ කියන්නේ තැනක් හෝ දෙයක් හෝ වශයෙන් ප්‍රබල වශයෙන් කියන්න බෑ. නිකන් හිත කොහෙවත් නොපිහිටි තත්වයක් කියලා තමයි හිත මොකක්වත් ඇසුරු නොකරන තත්වයක් තමයි තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඔය උපේක්ෂාව අර එකෙන් ප්‍රශ්නයක් ඇහුවේ ඒක උපේක්ෂා සිතකින් එක්කෙනෙක් කවහරි දැන් ඒ මරුණොත් ඒ මොකක්ද භාවයක් ගැන විස්තර කරේ ස්වාමීන් වහන්සේ.
ඔව් ඔව්.
එතකොට එයා ඒ භවයෙන් අයින් වෙනකොට එයාට දැන් අපි
එතකොට ඒ චිතිවිලි ඇවිල්ලාද යාගේ ඊළඟ භාවය සකස් වෙන්නේ? එහෙමද ස්වාමීන් වහන්සේ? කියන්න බෑ. ඉතින් ඒ කියන්නේ දැන් කොහොමත් අපිටම යම්ස කෙනෙක් සමාධියක ඉඳද්දී ඒක ඇසුරු කරද්දී ඒක උපාදාන වෙලා තියෙද්දී අපිටම ඔන්න මිය ගියා. සමහර විටෙන් එයා මාකාරි රූපාවචර හරි අරූපාවචර හරි මොකාරි ගිහිල්ලා ඉපදුනා. ඊට පස්සේ ඉතින් ඒකෙන් චුත වෙනකොට නැත්තම් ඒක අවසන් වෙනකොට යම් හෝ දැන් මොකද ඒවත් ඉතින් අනිත්‍ය දේවල්නේ. සමහරට කල්ප ගණන් හරි ගිහිල්ලා ඒකත් ඉවර වෙනවා. යම් හෝ දෙයක් ඉතින් එයාට ඒ වෙලාවදීින් ඉදට එනවා ඇති. ඒ කියන්නේ කර්මානුරූපව එයාගේ හිතේ තියෙන උපාදාන වලට අනුව මොකක් හරි දෙයක් පහළ වෙලා එක්කෝ මේ ඒ බඳුම තැනක එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක එහෙම නැත්නම් මනුස්ස ලෝකයක නැවත උපදින්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන්නේ බ්‍රහ්ම ලෝකයක ඉඳන් එකපාරට අපායට යන්නේ නැහැ කියනවා. එක්කෝ දිව්‍ය ලෝක එහෙම නැත්නම් මනුස්ස ලෝක මට්ටමක නැවතත් කාමාවචර භූමියට එන්න පුළුවන්.
භාවනාවට ආධුනිකයෙක් මාස දෙකක් විතර දැන් පටන් අරගෙන මුලදිම පටන් ගන්නකොට තිබ්බ උද්‍යෝගය වගේ ඇත්තටම දැන් නැති වෙලා නිකන් දැන් අර සිත ඒකාග්‍ර කරගන්නත් මට සෑහෙන වෙලා යනවා. කියන්නේ දැන් සක්මන් භාවනා කරත් පරයන්ක භාවනා කරත් අර වෙන්ද මුලදී ටිකක් සතියක් දෙකක් විතර යනකොට ආවා නිකන් ටිකක් ඉක්මනට මට පොඩ්ඩක් හිත ඒකාග්‍ර කරගන්න පුළුවන්. දැන් එහෙම අර ගොඩාක් කළා යනක හිතට එක එකව එනවා. එක සම්මන් කරනකොටත් එනවා, පරයන්ක භාවනාවදිත් එනවා. හරිම මේ කියන්නේ
විචිත්ත
එපාගියක් වගේ. ඔව් ඒකත් එක්ක අර මුලදී තිබ්බ උද්‍යෝගේ දැන් අඩු වෙලා වගේ කියලා තමයි මට හිතෙන්නේ. එතකොට සෝමවාස දැන් අර භාවනා කරන ෆ්‍රීක්වෙන්සි එකත් අඩු වෙලා තියෙනවා. දැන් මම හැමදාම දේ කරනවා. දැන් එහෙමම කරන්නේ නැහැ. දවසක් කර දවසක් කොහොම කොහම ඉට්ටු පිටුනාව කම්මැලි වගේ එහෙම හිතනවා.
හරි. නැහැ ඒක තමයි. ඒක බලන්න. දැන් තමන් දැන් භාවනාව විතරක් නෙමෙයි අනිත් අනිකුත් එදිනදා කටයුතු වලදී කොහොමද හිතත් එක්ක ඉන්නේ කියන එක චුට්ටක් බලන්න. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට අපි ප්‍රවෘත්ති බල බල රටේ තොටේ වෙන දේවල් අහහා ඔක්කොම ප්‍රශ්න ටික ඔළුවේ දාගෙන නම් අපි ඉන්නේ. එතකොට තින් අනිවාර්යයෙන්ම හිත වික්ෂිප්ත වෙනවා. එතකොට අපි කිසිසේත්ම අපේ හිත ආරක්ෂා කරගෙන නැහැ. හිත නිකන් ඔහෙ ආයාලේ යන්න ඉඩ දීලා මේ ලෝකේ වෙන දේවල් රටේ වෙන දේවල් නිසා හිතට හොඳටම නිකන් හෙම්බත් වීමක් හිත තව තව වික්ෂිප්ත වීමක් තමයි වෙන්නේ. ඉතින් බඳු මානසිකත්වයකින් ඉඳගෙන අපි සක්මනට ගියාම පරයන්කයට ගියාම ඒ ඔක්කොම ටික ආයෙත් නිකන් දෝරේ ගැලුවා වගේ හිතට එනවා. ඉතින් ඒක මෙල්ල කරගන්න හරි අපහසුයි. ඒ නිසා අපි භාවනාවක් කරද්දී සෑහෙන දුරට ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඒ අනේකුත් භාවනා නොකරන අවස්ථාවදී මේ කියන්නේ ආධුනික මට්ටමේදී මේ අපි සක්මන් කරන්නේ නැති වෙලාවෙදී පරයන්ක කරන්නේ නැති වෙලාවෙදී එතෙන්දිත් නිකන් අපිට පොඩ්ඩක් නිකන් හැඟීමක් තියෙන්න ඕනේ. මං ඕන්ට වඩා මේවා බලන්න ගියාම, මේවා ඕන්ට වඩා අහන්න ගියාම, මේගොල්ලොත් එක්ක ඕන්ට වඩා කතා කරන්න ගියාම අනිවාර්යෙන් මගේ භාවනාවට මේක බලපානවා කියලා නිකන් හැඟීමක් තමන්ට තියාගන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට පරිස්සම් වෙන්නේ මේවා අනිවාර්යෙන් මට ගෙවන්න වෙන්නේ මේ භාවනා කරන වෙලාවේදී. එතනින් තමයි මේ ඔක්කොම අරමුණු ටික එන්නේ. එතනින් තමයි භාවනාව අසාර්ථක වෙන්නේ කියලා ඒ තමන්ගේ භාවනාව පිරිහෙලන්න හේතු වෙන දේවල් ටික වළක්ව ගන්න සෑහෙන දුරක ඉන්ද්‍රිය සංවරයක් පවත්වන එක, ඇසුරු කරන අය ටිකක් ගැන පරිස්සම් වෙන එක, බලන පත්‍ර ගැන, බලන චිත්‍රපටි ගැන, බලන අපි හිතමු ටීවී බලන එක ගැන, අපි හිතමු අන්තර්ජාලය බලන එක ගැන, YouTube බලන එක ගැන, මේ ඔක්කොම ගැන ඉතින් සෑහෙන පරිස්සම් වෙන්න වෙනවා. මටනම් හිතනවා මෙහෙම අපි ඕන්ට වඩා අපි ග්‍රහණය කරගෙන අධ්‍යාපනය වුණත් කරන්න ගියාම හුඟක් වෙලාවට එකින් වෙහෙසක් තියෙන්නේ. දැන් හුඟක් වෙලාවට කම්පිටිෂන් එක වැඩි වුණාම මම අරයට වඩා හොඳට කරන්න ඕනේ කියලා එහෙම හිතනකොට නිකන් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නිකන් අකුසල ස්වභාවයක්. එතන තියෙන්නේ නිකන් ගැටෙන ස්වභාවයක්. එතන තියෙන්නේ අනවශ්‍ය පීඩනයක් හිතට දීමක්. ඒ වෙනුවට එහෙම එකක් නැහැ. මම මට පුළුවන් විදිහට මම කරනවා. හැබැයි නිකන් ආවට ගියාට නෙමෙයි, මම මගේ උපරිමෙන් කරනවා. මට ඉතින් අනිත්‍යයත් කරොත් වඩා හොඳයි. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම අනිත්‍යයටත් නිකන් බොහොම සහනශීලී ප්‍රතිපදාවක් මගේ හිතේ තියෙනවා කියලා අන්නේ බඳු නිකන් අර සහනශීලී පැත්තකට යනවා නම් එතෙන්දී අපේ හිතේ ඒ තියෙන සහනශීලී ගතිය නිසා, සැහැල්ලු ගතිය නිසා, එහෙමත් නැත්නම් නිකන් අර කුසල සහගත ගතිය නිසා අපි කරන වැඩෙත් සාර්ථක වෙනවා. අපි තුමු පාඩමක් කරනවා නම්, මොකක් හරි දෙයක් අපි අධ්‍යයනය කරනවා නම්, ඒකට උනත් ඒ උවමනා කරන පැහැදිලි පරිසරය අපේ හිතේ තියෙනවා. එහෙම නැතුව අපි නිකන් හැමතිස්සෙම මට තියෙන විභාගෙම ගැන මතක් වෙනවා නම්, නිකන් අනිත් අයත් එක්ක තියෙන තරංගෙම ගැන මතක් වෙනවා නම්, එතන තියෙන වෙහෙසක්. ඒ නිසා මම නම් කියන්නේ අධ්‍යාපන කටයුතු කරද්දී මුගක් වෙලාවට අපි අර ඒ තරගකාරීත්වය මුල් කරගෙන යනවට වඩා, එතන ඒ වෙහෙස කර තත්වයකින් යනවට වඩා අපි නිකන් අනිත්‍යය කරාට කමක් නැහැ. අනිත්‍යයත් ඉතින් ඔය කරගත්තු දෙන් මටත් ප්‍රශ්නයක් නැහැ. මමත් ඉතින් මට පුළුවන් හොඳ උපරිමෙන් මම කරනවා. මම හිතේ සැහැල්ලුවෙන් කරනවා. කියන පැත්තකින් යන්න පුළුවන් නම්, ඒ කුසල සාගත පැත්තකින් අපේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් මුගක් දුරට සාර්ථක වෙනවා. වෙහසත් අඩුයි. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අවසරයි.
ඔව්.
රූපයනු සතර මා ධාතුන් සහ සතර මා ධාතුන්ගේ සෑදුණු උපාදාය රූපයක් කියලා මම අහලා තියෙනවා. එතකොට එසේම රූපය අභ්‍යන්තර බාහිර අතීත අනාගත ආදී වශයෙන් 11 ආකාරයක් වෙන බවත් එතකොට රූපය හටගන්නේ ආහාර හටගැනීමෙන් රූපය නැති වෙන්නේ ආහාර නැතිවීමෙන් කියලා ඉගෙන ගන්න කියලා. එතකොට මේ ඒ කියන්නේ මේ සතර ආහාර අභ්‍යන්තර බාහිර අතීත අනාගත ආදී සෑම රූපයක්ම සෑදීම සඳහා අවශ්‍ය වන බව.
නෑ ඒක තමයි. අපි ඔයගේ විස්තර තියෙනවා. නමුත් අපි විපස්සනාවට ගන්න වර්තමාන රූප. මේ මොහොතේ අපිට දැනෙන දේ. මේ මොහොතේ තේරෙන දේ. ඒතර ඒවා තේරෙන තේරීම හරහා වර්තමාන වශයෙන් අපේ සතර මහා ධාතුන් හොඳට ඒවැ ක්‍රියාකාරීත්වයේ තේරීම හරහා ඒ දියුණු වෙන නුවණ තමයි ඊට පස්සේ අපි ණය විපස්සනාවක් වශයෙන් අනුමාන ඥානයක් වශයෙන් පරිහරණය කරන්නේ. එතකොට අපිට අතීත රූපයට ගිහිල්ලා බලීමක් හෝ අනාගත රූපයට ගිහිල්ලා බලීමක් හෝ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වර්තමාන රූපය හොඳට විනිවිද දැකගත්තා නම්, ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරා නම්, ඒ තුලින් හොඳ අවබෝධයක් ඇති කරගත්තා නම්, ඒ නුවණ අපිට අනුමාන ඥාන වශයෙන් පාවිච්චි කරලා මේ 11 ආකාරයටම යොදන්න පුළුවන්.
එතකොට වන්න ගන්ධ ශබ්ද රස පොට්ටප්ප යනු ඒවා බාහ්‍ය රූපද එහෙම නැත්නම් ඒවා සෑදීමට අවශ්‍ය ආහාර
නැහැ. ඒක තමයි. දැන් ඔය ඔක්කොම අපිට දාන්න බෑ. දැන් අපි භාවනාවක් කරද්දී අපි පොතේ තියෙන දේවල් කල්පනා කර කර මේක දැක්කත් එනේ, මේක මෙහෙම කරන්න ඕනේ කිය කියා මේ කියන්නේ වගුවක් දිහා බලාගෙන කරන භාවනාවක් නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ දැනෙන දේ දිහා බලාගෙන දැනෙන අත්දැකීම මූලික කරගෙන වඩන භාවනාවකයි අවශ්‍ය වෙන්නේ. ඒ කියතේ ඒක විස්තර වශයෙන් පොතේ විග්‍රහ කරලා තියෙනවා ඉතින්. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ කරගෙන යන භාවනාව හරහා හිතේ රූප හා සම්බන්ධ තිබිච්ච සංඥාවන් මැකී යාමයි අවශ්‍ය වෙන්නේ. නැතු මේ රූප හා සම්බන්ධ තොරතුරු අපේ හිතේ ගබඩා කිරීමක් නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් අපි මේ සතර මහා ධාතුන් ගැන ඉගෙන ගන්නේ සතර මහා ධාතුන් පිළිබඳ විස්තර අපේ හිතේ සංඥා වශයෙන් ගබඩා කරගන්න නෙමෙයි. මේ වෙනකොටත් සතර මහා ධාතුන් මූලික කරගත් සංඥාවන් රාශියක් විවිධ නම්ගම් දීලා විවිධ ලේබල් අලෝලා අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසාම අපේ හිත කන්ඩිෂන් වෙලා තියෙනවා. අපේ හිත තත්ත්වගත වෙලා තියෙනවා. වර්ණ ගැන්විලා තියෙනවා. නමුත් ඒවැයේ මූලිකම පදනම අපි බිඳලා දැමීමක්. ඒ මූලිකම පදනමේ තියෙන හරසුන් බව තේරුම් ගැනීමක්. මේ සතර මහා ධාතු ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගැනීම හරහා සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒතොර මේ සතර මහා ධාතුන් අපි ඉගෙන ගන්න සතර මහා ධාතුන් වෙන්න පුළුවන්. ඊට එහා අපි කතා කරන උපාදාය රූප වෙන්න පුළුවන්. මේ කුමක් හෝ මූලික කරගත්ත අපේ හිතේ තැම්පත් වෙලා තියෙන සංඥාවන්, හිතේ තියෙන උපාදානයන්, ඒව ඔක්කොම ගැලවි ගැලවි යන්නයි අවශ්‍ය. ඒතොර හිතේ තියෙන ඊළඟට නිකන් පවිත්‍ර බවක්, හිතේ සංසුම් බවක්, හිතේ සැහැල්ලු බවක්, හිතේ සරල බවක්, සංඥා අඩුවීමක්. එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අපි මේවා දැකගත්තා කියලා, කියන්නේ දැන් ඒ දැක ගැනීමේ අපිට එක එක සීමාවන් වලට යන්න පුළුවන්. සතර මහා ධාතු මට්ටමක් කතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු තව කෙනෙක් ඊට වඩා එහාට ගිහිලා රූප කලාප කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් රූප 28 කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන්න ඉඩ තියෙනවා. නමුත් අපිට යම් පමණ කොච්චරක් අපි කරත් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ඔය සියල්ලම විසිකර දැමීමක්. සියල්ලම හිතින් ඉවත් කර හැරීමක්. ඒවා හා සම්බන්ධ සංඥාවන් හිතින් ඉවත් කර දැමීමක්, මකා දැමීමක්. ඔව්. ඒවා තමයි.
එතකොට ඒක විඥාණයට බලපානවද? විඥාන වේදනා සංඥා සංකාර විඥාන වලට?
නෑ, සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඔය රූපේට තමයි ආහාර පැත්ත පෙන්වන්නේ. වේදනාවටයි සංඥා සංස්කාර වලට පෙන්වන්නේ මේ ස්පර්ශය. ඊළඟට විඥාණයට පෙන්වන්නේ නාම රූපේ. ආහාර වශයෙන් පෙන්වන්නේ එහෙම.
හොඳයි.
ඊළඟට හම් ගැටලෝ ශ්‍රී ලාජ් ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ මේ ප්‍රශ්නය අද දේශනාව සම්බන්ධයෙන් අවසාන දේශනාවේ අවසාන හරියේදී අර දිග පාලි වචනයක් තිබුණා ඒක මට මතක සිංහලෙන් තිබ්බේ වචන තුනක් අදිෂ්ඨාන අභිදේස අනුසේ
කියලා
ඒකේ මට පොඩි මේ සම්බන්ධ කර ගැනීමක් මතක් වුණා මේ කිව්වනේ වැඩසටහනකදී දීපෝ මේ පැහැදිලි කරකදී අර ඒක තිබුණේ මට මතක ඇති කිව්වේ අරමුණක් ගෙවාගෙන ගිහිල්ලා හිස්තැනකට ආවහම එතනදී චේතනානුකර ප්‍රකල්පනානුකර ඉන්නකොට අනුසේමත් වෙනවා අනුසේ ගෙවන්න නම් මේ චේතනා ප්‍රකල්පන නොකර ඉන්න කියලා තමයි මට මතක රුක්සාන්හන්සේ එහෙම කිව්වේ කියලා. ඉතින් ඒකමද ස්වාමීන් වහන්සේ මෙතන අදිෂ්ඨාන අභිනිවේස කියලා කියන වචන දෙකේ තේරුම අර චේතනා ප්‍රකල්පන කියන එකමද?
නෑ. දැන් අදිෂ්ඨාන කියලා කියන්නේ චේතසෝ අදිඨාන. චේතසෝ අදිඨාන කියලා කියන්නේ මේ මාකරි ස්ටෑන්ඩ් එකක් ගන්නවා කියලා අපි කියන්නේ. මාකරි දෙයක් සම්බන්ධයෙන් අපි මතයක් තියෙනවා. අපි ඒ කියන්නේ අපි හිතමු දැන් මේ අපේ කය. ඒතර මේ කය දැන් මම කෙනෙක් වශයෙන් ගන්නකොට පුජ්‍යලේ කියලා ගන්නකොට ඒතර මේ කය සම්බන්ධයෙන් මගේ හිත ඇතුලේ ගත්ත යම්සි මතයක් තියෙන්න පුළුවන්. යම්සි ආකල්පයක් තියෙන්න පුළුවන්. අන්න ඒ කොටස චේතසෝ අදිඨාන කියලා කතා කරනවා. එතකොට මේ අරමුණ ඇතුළට ඇත්ත වශයෙන්ම හිත බැහැගෙන රිංගගෙන සිටීමම නෙමෙයි, ඒ අරමුණ සම්බන්ධයෙන් හිතේ නිකන් ආකල්පයක් ගොඩ නැගිලා. අරමුණ සම්බන්ධයෙන් මතියක් මතාන්තරයක් දැන් හිත ඇතුළේ ගොඩ නැගිලා. ඒක තමයි චේතසෝ අදිඨාන කියලා කියන්නේ. අභිනිවේස කියන්නේ ඒකටම බැහැ ගැනීම. දැන් ඒ ගත්ත මතාන්තරයට නෙමෙයි, මතියට නෙමෙයි, මේ අරමුණටම නිකන් බැහැගත්තු తත්වය තමයි මේ අබිනිවේෂ කියලා කියන්නේ. ඒක අසර රිංග ගත తත්වය. ආ ඒක
තමයි. ඒක අතර මේ තැන් වෙනස් දෙයක් නේද?
මොකද්ද?
අරමුණේ චේතනානුකර ප්‍රකල්පනානුකර අනුසේ ගවන්න.
ඔව්. ඉන්නවා කියන්නේ එතකොට ඒ කියන්නේ චේතනා පහල කරගන්න නැතුව ඉන්නවා. ඒක අරමුණ සම්බන්ධයෙන් ඒක අසුරු කරනවා හෝ ඒක සම්බන්ධයෙන් මොකක්වත්ම චේතනාවක් පහල කරගන්න නැතිව ඒ ගැන හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ඒ ගැන මති මතාන්තර ඇති කරගන්නේ නැතිව ඒක අස්සට රිංග ගන්න යන්නේත් නැතිව දිගින් දිගට ඒක ඇසුරු කරන්න යන්නේ නැතිව ඉන්නවා නම් අන්න එතකොට අනුසයක් ඇති වෙන්න විදිහක් නැහැ. දැන් අනුසය ඇති වෙන්න නම් අපි ඔය කියපු දේවල් කරන්න ඕනේ. ඒක අනුමුණ ඇසුරු කරන්න ඕනේ නිතර නිතර ඒක උපාදාන කරගෙන ඉන්න ඕනේ ඒක අස්සට රිංගගෙන ඉන්න ඕනේ. කියන්නේ මේ එක ඔක්කොම කරනවා නෙමෙයි එකක් හෝ කරනවා නම් අනුසය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හොඳයි අපි අන්තිම කියන්නේ
විශාකට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඊළඟ සමය බොහොම පිං සමාවෙන නමයක් ආවුණා. මේ ස්වාමීන් වහන්සේතර දාත් දුහ යටි හයෙන් මේ ආකාශ දැන් අනිත් ධාතු වලට වහන්සේම කිව්වා වගේ අපි characteristics නේ දැන්
ලක්ෂණනේ
බර ඔව් ලක්ෂණනේ.
හරි.
ඉතින් එතකොට දැන් ආකාශ ධාතුවට මේ මොකද්ද තියෙන ලක්ෂණේ මේ පොඩි ප්‍රශ්න මම ඉස්සලා ඒකට කොහමද මම වහන්සේ කිව්වේ අර කන හිත සිදුරු බලන ඒ වුණාට ඊට වඩා කරක් මේ ලක්ෂණේ විදිහට බලනකොට කොහොමද සවන?
ලක්ෂණේ විදිහට නම් මට මතක විදිහට තියෙන්නේ අර පරිච්ඡින්න කිරීම මේ වෙන් කිරීම කියන අර ධාතු හතර වෙන් කිරීම වෙන් කරන ලක්ෂණේ තමයි එතන තියෙන්නේ. මේ තව පොඩ්ඩක් තියෝකට බලන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕක අර අපි භාවනාවේදී එහෙම බලන්නේ නැහැ. ඒ කියන්නේ ආකාශ ධාතුව කියලා අපි වෙනමම භාවනා කිරීමේදී ඒ කියන්නේ අපි දුමු ධාතු මානසිකාරයේදී එහෙම බලන ගතියක් නැහැ. ඉතින් ඒ හින්දා මම මේක විස්තර කරන්න ගියෙත් නැහැ. මටත් චුට්ටක් බලන්න වෙනවා වෙනම. දැන් ඔය යම් යම් පොත්වල විස්තර කරලා තියෙනවා මෙන්න මේකයි ලක්ෂණ අහරමේ කියලා. ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. ලක්ෂණ වශයෙන් තියෙන වෙන් කිරීම. ඒ කියන්නේ අනිකුත් ධාතුන් වෙන් කරන්න ඒ පරිච්ඡින්න කිරීම, වෙන් කිරීම, ඒ දෙක අතර යම්කිසි පරතරයක් ඇති කිරීම තමයි මේ එයාගේ ක්‍රියාකාරීත්වය වශයෙන් පෙන්වන්නේ.
ආහා හරි ස්වාමීන් වහන්සේ. තව මේ ටිකක් ප්‍රායෝගික මගේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් දෙකකුත් අහන්නද?
ඔව්.
මේ ගක්ලාර ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් තමයි මම දෙකටම ඉස්සරහට මේ භාවනා කරගෙන යන්නේ. එතකොට ඉතින් දැන් ගක්කලාට ඔය ධාතු මනසට ධාතු ධාතු විඥාණයට අහුවෙන අරමුණ වගේ වෙන්නේ මේ ඔය ධාතු ගතිය, ඒ කියන්නේ තර ගතියක් රස්නේ ගතියක් එහෙම ගොඩක් දැරෙර දැනෙනවා. ඒලා එහෙම ඒ කියන්නේ ඉතින් එතකොට දැන් මේකත් මේක දිහත් මේ ඒක වෙනස් වීම බල බල ඉන්න එක
වගේ කරන්න තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ පුළුවන් තරම් මේ විවිධ ලක්ෂණත් ප්‍රකට කර ගන්න. ඒ ප්‍රකට වෙනකොට ටික ටික මේ ඉබේටම වගේ ඒවැය තියෙන වෙනස් වීම් තේරෙන ගන්නවා. ඒවැය තියෙන අර අපි කියන සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ ඒවට අදාළ පොදු ලක්ෂණ ටික පොත් ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපිට පොදු ලක්ෂණ ප්‍රකට කර ගන්න විදිහක් නැහැ. මේවට ආවේනික අනිත් ලක්ෂණ ටික ප්‍රකට කරගන්නේ නැතිව. දැන් හිතන්න අපි පොදු ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. දැන් මේ පොදු ලක්ෂණ ටික අපිට දැනගන්න නම් ඊට භාජනය වෙන අනිත්‍යයක් දැනගන්න ඕනේනේ. ඊට භාජනය වෙන්නේ ඔන්න ඔය තද වීම, රළු වීම, මුරුදු වීම, සැහැල්ලු වීම, සිනිඳු වීම, ගොරෝසු වීම, උණුසුම් වීම, සිසිල් වීම, ඒවා තමයි මේකට භාජනය වෙන්නේ. ඒ ලක්ෂණ ටික එහෙනම් අපි මුලින්ම ප්‍රකට කරගන්න අවශ්‍යයි.
ඒක ඉබ්බේම ප්‍රකට වෙනවා සමහර දැන් වාඩි වෙච්ච ගංගක් වාඩි වෙච්ච ගම වගේ හරි මන්ටම වගේ මේ කියන්නේ උපේක්ෂාවට ගිහිලා ඊට පස්සේ ප්‍රශ්නයක් හරි සදගතියක් හරි ඒ ධාතු මෙහෙම එහෙම ඒ ඊට පස්සේ ඉතින් අවබෝධ කියන්නේ අර ඒක ඊළඟට පුළුවන් කියලා අනිත්‍ය දුක්ඛ
අනාත්ම ඒක
නෑ ඒ විදිහට ඒක පසුදමෙන් කරගෙන
බලන් ඉන්නයි තියෙන්නේ. ඔය කියන්නේ දැන් අපි දැන් ප්‍රකට වෙච්ච ඒවා ටික හැසිරෙන්නේ කොහොමද? ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ චර්යාව කොහොමද කියලා අපි හොඳට නිකන් නිෂ්කලංකව බලාගෙන ඉන්නවා. එතකොට අන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සැබෑ ස්වභාවය අපිට පෙන්ලා දෙනවා. අපි මේ අනිත්‍ය බලන අපි අනිත්‍ය බලනවායේ දුක බලනවායේ අනාත්ම බලනවායේ කියලා එහෙම බැලීමක් නැහැ. අපිට තියෙන්නේ ඒගොල්ලන්ට කැමති විදියට හැසිරෙන්න දීලා අපි බොහොම මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට තමයි අපිට ගැඹුරෙන් ඒ ත්‍රිලක්ෂණයක් වැටහෙන්න පටන් ගන්න.
හැබැයි
නිින්ද යාම නම් ඒකට අදාළ නැහැ.
ඒකනේ නේ ඒක තමයි ඒ රිලැක්ස්ලා ඒක නම් මම ගන්නවා ඒක තමයි කියලා. මේ ඉලංසන්න සංගත් කියලා අර විඥාන ධාතු වගේ තමයි මම සාමාන්‍ය ජීවිතේදී මට දැන් හරිම ලේසි මේ අනාත්මේ ඉබේම ඒ කියන්නේ දැන් විඥාන ධාතුවේ ඒ කියන්නේ කොහොමද මේක ඇති වෙලා තියෙන්නේ නැති වෙන්නේ කියලා දැන් උදාහරණයක් ගමු වගේ සද්දේ දැන් යමක් ඇහෙනකොට දැන් මේ ටික මේ හේතු ටික එකතු වෙලා මේක ඇති වෙලා තියෙන දැන් හිතට දුක් සිතුවිලි තරහක් උදාහරණයක් වශයෙන් මොකක් හරි හිතට වැටුනහම ඒකට තරහ පැත්තට යනවාද සතුට පැත්තට යනවාද ඒ එක්කම හදා මේ ස්ටියරින් වීල් එක වගේ එක තියෙනවා ඒක දිහට හදා ගන්න විදියටයි අත්දැකීම කියලා එහෙම මට අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
හරි.
අර විඤ්ඤාණ ධාතුව තමයි හුඟක් වෙලාවට මට සාමාන්‍ය ජීවිතයේදී
අපිව නිකන් මොනිටර් කරන ගතියක් අපිව නිකන් හැමතිස්සෙම අපි දිහාම බලන් ඉන්න ගතියක් අපේ හිත දිහා බලන් ඉන්න ගතියක් අපිව නිරීක්ෂණය කරන ගතියක් හැදෙන්න ඕනේ.
හරි. හැබැයි දැන් ඔන්න මම ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔන්න මේ දැන් ගක්ල මම දැන් ඉන්නේ බොහොම නිදහසේ මේ ජීවිතයක් ගත කරන්නේ. ඊට දැන් මම අර ඊයේ හියුමන් එකක් දාන්න කට්ටියක් ගෙන්නලා ඕක කරන්නේ නැත්නම් ඉතින් අර හිතට හරි වදයක් දැන් මොකද මිනිස්සු හරියට වැඩ කරන්නේ නැතුනහම මේ වගේ වෙලාවට දැන් ඉතින් අරවා මේ තාත්මේ මේ කියන්නේ දැන් මේ වෙලාවට තමයි හරිම මේ ප්‍රශ්නයක් තියෙන්නේ.
හරි.
මේ වෙලාවට මේ
දැන් ඔන්න
කරන්නේ
කියන එක ඔව් නෑ
ඒක තමයි හිතනවා සමහරවිට අනිත් මේ ඕකක් කරන්න තියෙනවා මේ වෙද්දී හරියන්නේ
නෑ කියලා නෑ එහෙමත් නෙමෙයි වෙන්න ඕනේ ඔය වගේ කළත් බලන්න ඕනේ එතකොට තමයි තේරෙන්නේ අපි මේ භාවනා කරාට මොකද තාමත් ගැටෙනවා තාමත් ගිහිල්ලා දේවල් එක පැටලෙනවා තාමත් හිත ඇතුලේ කතාව ක්‍රියාත්මක වෙනවා දැන් අපි නිකන් ඔහේ ඉන්නකොට සමහරට ඒක අඩුයි නමුත් වැඩක් කරන්න ගියාම අනිත්යක් අනිත් තව අනිත්ය ඇසුරු කරන්න ගියාම එතකොට තමයි අපේ ඇතුලේ තියෙන කෙලස් ටික ඇවිස්සලා එන්නේ එතකොට ඒක දකින්න ඕනේ අත්‍තරම
ඔය ඉතින් සමනසෙත් එතකොට දැන් ඒක ඒගොල්ලෝ හරියට වැඩේ කරන්නේ නැත්තම් මේ කොහොමද ඉතින් ඔකට මේ
එතකොට ඉතින් කියන්න ඕනේ වැඩේ කරන්න කියලා කියන්න ඕනේ දෙක.
ඔව් ඒක හරියට ඒක තමයි දෙක හිත හිතකම හිත කෙලස ගන්නත් ඒක
අන්න හරියට
මේක හරියට කරන්නේ නැහැ කියලා ඉතින් හිතේ කතාව වෙනවා ඒක
හරි ඒක තමයි ඒක තමයි අපි කොහොමද අපේ හිතත් බේරගෙන වැඩෙත් කරගන්නේ කියන එක තමයි ඉතින් ඔතන තියෙන සමබර කිරීම ඒක තමයි ඉතින් අභියෝගය මට එතෙන්දී මම හොඳටම මට කේන්ති ගිහිලා කෑ ගහලා මම මගේ පැත්ත මේ විනාශ කරගෙනත් බෑ හැබැයි ඉතින් ඒගොල්ලන්ට ඔහෙ කරගන්න යන්න දීලා මම අතින් පාඩු කරගෙනත් බෑ ඉතින් එතකොට මම ඒතුල මම එහෙමනම් එතෙන්දී මැදිහත් වෙන්න අවශ්‍ය වෙලාවේදී මම එතෙන්දී කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා මට එතෙන්දී රෝල් එකක් ප්ලේ කරන්න වෙනවා මම එතෙන්දී යම්කිසි පුජ්‍යලයක් වශයෙන් මට එතෙන්දී කටයුතු කරන්න සිද්ධ වෙනවා මොකද මම නේ එතෙන්දී මම සේවය ගන්නෙ මේ විදිහට මේ වැඩේ කරන්න මේ විදිහට මෙහෙම කරන්න කියලා මම එතකොට ඒ පරිපාලන වැඩේ මම කරන්න සිද්ධ වෙනවා හැබැයි ඊට පස්සේ තින් මම මගේ හිත බේර ගන්නත් සිද්ධ වෙනවා මොකද ඒක ඒ කාලෙගෙන දැන් දිගට කල්පනා කරන්න ගත්තොත් ඒ මිනිසුන්ට දේශ කරන්න ගත්තොත් එතින්දී ආයෙත් මම මගේ හිත පිරිහෙලා ගන්නවා ඉතින් ওই දෙකම නිකන් සමබරව ගෙනියන එක තමයි තියෙන අභියෝගය
හොඳයි
හොඳයි පින්වත් එහෙනම් අපි අදත් පැය දෙකකුත් විනාඩි 12ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ අපි එක්ක මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු එත්තවතා චාදී ගාථා සජ්ජහනා කරමු එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේගේ දීපාණ නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්වේනේ මයා ලජ්ජං පස්සිතුං වන්දිතුං වා චාරිපුත්තාදි තේදාන ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාම තෙරුවන් සරණයි කෞණීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී භාවයත් දීර්ඝාසි සම්පත් ලැබේවා කියා මෙත් සිතින් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.
හොඳයි. සාදු සාදු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.